පත්තම දායකත්වයේ කිව්වේ කවුද?
චන්දිමාමර්කෝ.
පින්වත්නි, මීට ප්‍රථම කළ ධර්මදේශනාවෙත් මේ ධර්ම සාකච්ඡාවෙත් දායකත්වයේ දරන්නේ චන්දිම අමරකෝන් මහත්මයාණන්. එතුමන් මේ පිරිසටත් ලෝකයටත් සද්ධර්ම දානීය බෙදා හදා දෙන්නට මේ අවස්ථාවේ මේ පින්කමේ දායකත්වයේ දරමින් මේ කාලය තුල තම තමන්ගේ ධර්මයේ පිළිබඳව ඇති වෙලා තියෙන මේ කාලය තුල අපි ශ්‍රවණය කළ දේ පිළිබඳව ඇති වෙච්ච ගැටලු ප්‍රශ්න ඇතනම් තවදුරටත් විස්තර කරගත යුතු කරුණු ඇතනම් එපමණක් නොවේ. ඔබ තුල වාදයට විවාදයට තුඩු දෙන යම් කරුණක් මතු වුණා නම් ඒ සියල්ලටම මේ අවස්ථාවේ ඉඩකඩ සැලසෙනවා. කැමැති විදිහකින් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ සඳහා අපි දන්න තරමකින් විසඳුම් ලබා දෙමු. අපිට නොහැකි වුණොත් අපි ඒ ගැන හොයන්න විමසන්න හරි ඉදිරියට තබමින් ඒ කටයුතු ඒ ප්‍රශ්න විසඳා ගන්නට කෙසේ හෝ උත්සාහවත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී දැන් තමන්ට පැවරෙනවා ඒ තමන්ට ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන කාලය ගත වෙන નિසරු ප්‍රශ්නවලට ඉඩ නොතබා අපි අසහා ශ්‍රවණය කළ ඒ වැදගත් අරමුණ කරා ලං වෙන්න අවශ්‍ය කරන විදිහට උපකාර ලැබෙන හැමෝටම සහාය ලැබෙන ප්‍රශ්නයක් විමසමින් මේ අවස්ථාවට ප්‍රශ්න විමසනාය සම්බන්ධ වෙනවා නම් එකතු වෙනවා නම් හොඳයි කියන අදහස ඉදිරිපත් කරමින් එහෙත් තමන්ගේ ස්වාධීනත්වයේ තුල කැමැති ප්‍රශ්නයකට ඉඩ සලසාලමින් අපි නිහඬ වෙනවා ඔබේ වාර්ය උදා කර ගැනීම සඳහා. එතුමා ප්‍රශ්නයක් අපෙන් විමසනවා යෝනිසෝ මනසිකාරය පිළිබඳව. අපි කරුණු දෙපැත්තක් පැහැදිලි කළා. ලෝකයට සාපේක්ෂකව සම්මතේහි පිහිටලා ලෝභ දේශ සංසිඳ වීම සඳහා ගත හැකි මනසිකාරයක් පිළිබඳවත් ලෝකෝත්තර ලෝකෙන් එතර වීම පිණිස පවතින යෝනිසෝ මනසිකාරයක් පිළිබඳවත් මතක් කළා. එතුමා විමසනවා මේ දෙකෙන් කොයිකද ඉස්සෙල්ලා භාවිතා කරන්න ඕන කියලා. සැබවින්ම කෙනෙකුට මේ භාවිතාව පිළිබඳව අපි කතා කරනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිහි කරගන්න වෙනවා. ඒ දේශනාව තුළ අපට හමු වෙනවා විපස්සනා යානික, සමත යානික, සමත විපස්සනා යුගනද්ද කියලා මේ ප්‍රතිපදාව තුළ හැසිරෙන පුද්ගල ස්වභාවයන් කීපයක්. සමහර කෙනෙකුට පුළුවන් විපස්සනා යානික, කියන්නේ ලෝකෝත්තර මාර්ගයට යොමු කරන ඒ විදර්ශනාමය පැත්ත වර්තමාන ස්කන්ධයන්ගේ දිවය දැක මෙනෙහි කරන ඒ මානසිකාරයම මෙනෙහි කරමින් ඒ තුලින්ම චිත්ත සමාධි ගොඩනගාගෙන නිවන දක්වා යන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊළඟට තියෙනවා සමතේ ඇසුරු කරලා. ඒ කියන්නේ ඔය සම්මතය තුල අපි සාපේක්ෂකව භාවිතා කළ හැකි යෝනිසෝ මනසිකාරයක් ගැන කතා කළා. එබඳු තැනකින් තම සිතේ උපදින රාග ද්වේෂ ආදීන් සමනය කරගෙන සමතේටපත් කරගෙන ඉන්නතුරු ලෝකෝත්තර මනසිකාරයකට ගිහිල්ලා සමතේ මූලික කරගෙන දෙවනුව ලෝකෝත්තර මග උපදවාගෙන නිවන දක්වා යන්නත් පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් මේ දෙකම එකට ඒකාබද්ධ කරගෙන සමත විපස්සනා යුගනද්ද මේ යෝනිසෝ මනසිකාර දෙකම එකට භාවිතා කරන්න. ඒ කියන්නේ තමන්ට ලෝකෝත්තර වශයෙන් ස්කන්ධ වශයෙන් බලලා සාපේක්ෂක නොවේ ඉන් එහා පැත්ත බලලා නිවා ගන්න සංසිඳවා ගන්න පුළුවන් තරමින් පවතින තා ඒ පැත්ත බලමින් යම් මොහතක යම් අරමුණක් ඇවිල්ලා කාමාදී පසට පැත්තට තමන් වැදගෙන යනවා නම් අන්න ඒ වෙලාවේදී සමතය සම්මතය භාවිතා කරලා පුළුවන්කම තියෙනවා මේ සංසිඳවාගෙන ඒ දෙකම එකට එකතු කරගෙන වර එක සම්මතේ පිහිටා ඒ මත පිහිටලා නුවණ මෙහෙවලා ලෝභ ද්වේෂ ආදී අවිද්‍යා දෝමනස්යන් සංසිඳවා ගන්නවා. වර එක ලෝකෝත්තර පැත්තට බරව යෝනිසෝ මනසිකාරය මෙහෙවමින් මේ දෙක ඒකාබද්ධව යුගනද්දව පවත්වමින් මේ මඟ වඩන්නත් පුළුවන්. එනිසා අපි බුදුහාමුදුරුවන්ගේ දේශනාව නැවත තැනකින් අපි සිහිපත් කළොත් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි හැකිනම් අනිමිත්ත සමාධියම වඩව්. අනිමිත්ත සමාධියම වඩව් කියලා. නිමිති වශයෙන් සලකුණු වශයෙන් නොගෙන අනිමිත්ත වූ සමාධියම වඩන්න කියලා කියනවා. නිමිති වශයෙන් අපි යමක් ගත්තනම් ඒ එක් රූපය, එක් වේදනාව, එක් සංඥාව, එක් සංකාරය, එක් විඥානය. අපි නිමිති වශයෙන් භාවනාවේදී ධ්‍යාන කරන්නට කසින වශයෙන් හෝ දෙතිස් කුණප වශයෙන් හෝ ආනාපාන සති වශයෙන් හෝ කුමන හෝ නිමිත්තක් ඇසුරු කළා නම් ඒක මේ පංච උපාදානස්කන්ධයට අයිති එකක්මයි. නිමිති වශයෙන් යමක් අල්ලගත්තනම් ඒ උපාදානස්කන්ධයක්මයි. යමක් උපාදාන නම් එතන භවය, භවයත් නම් ජාතිය, ජාතියත් නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ මිදිලා නෑ එතන. ඒකනේ ආලාර කාලා මුද්දකාරාම් පුත්ත වෙණියයත් ගැන කතා කරනකොට ධ්‍යාන සමාධි සමාපatti දක්වා ගියත් උපාදානයෙන් මිදිලා නෑ. එනිසා ජරා මරණයෙන් මිදිලා නෑ. එනිසා උන්වහන්සේ දේශනා කරන පුළුවන් නම් ඒ නිමිති සහිත සමාධිය නෙමෙයි අනිමිත්ත සමාධිය වඩන්න කියලා. එනිසා කෙනෙකුට හැකිනම් යමකට සාපේක්ෂක නොවි දැකීම්, ඇසීම්, දැනීම්, දැනගැනීම් කියන තැනට මෙහා පැත්තට එන්නේ නැතුව මේ දැකීමක් ඇති වුණා, දැකීම ඇති වෙච්ච තැන එතකොට මේ ස්කන්ධ ටික මෙරිලා තියෙන්න පුළුවන් අපට අහුවෙන තැන. නමුත් කමක් නැහැ. ඒක පූර්ව ප්‍රතිපදාවක් වෙනවා. මේ බඳු ධර්මතා ටිකක් ඇදිලා නේද මෙහෙම එකක් උනේ කියලා ඒ පැත්තට මනස නමන්න පුළුවන් වුණොත් අපි නිමිති වශයෙන් කිසිවක් ගන්නෙ නැහැ. හටගත් ස්කන්ධයන්ගේ Nirodhayම විමසන බවක්මයි එතන තියෙන්නේ. උදේවැය දක්නා නුවණටමයි ලං වෙන්නේ, සමීප වෙන්නේ. ඒ නිසා ඒ බඳු තැනකින් අපේ මානසිකාරය පවත්වන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අගය කරනවා ප්‍රශංසා කරනවා. හැබැයි එතන පිහිටන්න තරම් අපේ මනස තියුණු නැත්තම් එහෙනම් අපිට ඉඩ තියෙනවා සමත යානික. අර විදර්ශනා පැත්ත කලයුත්ත මොකද්ද කියලා දැනගෙන එහි කලයුතු කාර්ය හඳුනගෙන ඊට උපකාර පිණිස සමතේම වඩලා මනස හදාගෙන සිත සමාහිත කරගෙන නුවණින් දැකිය යුතු ධර්ම දකින්න ඒ ලෝකෝත්තර මාර්ගයට යොමු කරවන ඒ මානසිකාර්යය භාවිතාවට ගන්න කෙනෙකුට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට මට මෙහෙමයි කියලා නිශ්චිත විසඳුමක් දෙන්න බෑ. තම තමන්ගේ නුවණ හැටියට තීරණය කරන්න ඕන විපස්සනා යානික ලෝකෝත්තර මාර්ගයම අනුගමනය කරනවද, සමතය අනුගමනය කරනවද, මේ දෙක ඒකාබද්ධව අනුගමනය කරනවද කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි කාටත් හොඳ මේ දෙක ඒකාබද්ධ කරගන්න එක. පුළුවන් තරම් විදර්ශනාවට හිත යොමු කරනවා. බැරි වෙනම වෙලාවකම සමතයෙන් හිත හදා ගන්නවා. හදාගත්ත හිත නැවත වතාවක් අරණිමිත්ත නිමිති වශයෙන් නොගෙන දහම දකින පැත්තටම පුළුවන් තරම් යොමු කරන්න උත්සාහ කරනවා. ඒ පැත්තට උපකාර පිණිස සමතේ යොදාගෙන භාවිතා කරනවා නම් වඩාත් හොඳයි සුදුසුයි. හොඳයි, කාලය ඉතිරි කරගන්න ඉක්මනින් ප්‍රශ්න අහමු. විදර්ශනාව ධර්මය මාර්ගය ක්‍රමය න්‍යාය හඳුනාගත් කෙනෙකුට නම් මරණයෙන් එහා පැත්ත පිළිබඳව බිය විය යුතුම නැහැ කියලා කිව්වට වරදක් නැහැ. මොකද අපි විදර්ශනා වශයෙන් අපි අපේ සිතේ නැගෙන ධර්මතාවයන් පිළිබඳව නොදන්නේ නම් නොදක්නේ නම් තමයි අපි අපේ හිතේම හටගන්න මායාවට ඡායාවට රැවටිලා සුගති දුගති වශයෙන් ප්‍රතිසන්දියට යන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ මරණ මොහොතේ අපිට අපේ පන්සලේ වැඩ ඉන්න අපි බුද්ධ පූජා වන්දනා කළ බුද්ධ රූපේම වෙන්න පුළුවන්. හිතට මේ බුදුරුව ආරමුණු වෙලා මේ බුදුහාමුදුරු මේ අපේ පන්සලේ බුදුහාර අපි බුද්ධ පූජාවල් තිබුවා වන්දනා කළා එතන භාවනා කළා කියලා පෙර කළ කුසල කර්ම ටික සිහි කරගෙන මේ නිමිත්තම පාදක කරගෙන සුගති පරායන වෙන්න පුළුවන්. කුසල් සිත් කළ කුසල් අරමුණු කරගත්ත නිසා මෙබඳු ප්‍රතිපාවක්ම නිමිත්ත බවට පත්වෙච්ච කෙනෙකුට ඒකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. මේ ප්‍රතිමාව ළඟ මේ රූපේම මෙවිලා බුදුහාමුදුරුවෝ කියන අදහසක් ඉපදිලා මේ බුදුහාමුදුරු වැඩ ඉන්න තැනත් සිහිපත් වෙලා අපි පන්සලේදී කළ නොකට යුත්ත කලානම් ඒ බඳු දෙයක් සිහිපත් වුණොත් දැන් පන්සල සිහි කරගන්න නිමිත්ත බවට පත්ුනේ මෙතන බුද්ධ ප්‍රතිමාව. නමුත් ඒකම සිහියට එනවා ඒ මෙතනදි කළා අපි වැරදි කාය කර්මයක් හෝ වාග් කර්මයක් හෝ මනෝ කර්මයක්. එතකොට මේ නිමිත්තම හේතු වුණ අපට අකුසල කර්ම ටික සිහි කරගන්න මරණයේ මොහොතේ වුණා නම් ප්‍රතිසන්දිය දුගති වෙනවා. දැන් යම් කෙනෙකු දහම ඇසුරු කරලා තිබුණා නම් මෙන්න මේ වගේම රුවක් මරණ මොහොතේ මැවෙන්න පුළුවන්. අපිට පුළුවන් කැමතිනම් නුවණ තිබුණා නම් වැඩුවා නම් සුගති දුගති දෙකම අතහරින්න. කොහොමද? දැන් තමන්ට තමන්ගේ හිතේ හටගත් දැනගැනීමක් බුදුහාමුදුරුව දැනගැනීම කියන තැනට සාපේක්ෂක වෙච්ච තැනයි අපිට කුසල් අකුසල් සිහි කරගැනීමේ අවස්ථාව උදා වුනේ. දැන් අපි ඒ පැත්තට වැටෙන්නේ නැතුව එහා පැත්තට ගියොත් මේ බඳු දැනගැනීමක් ඇති වෙච්ච තැන මේ ස්කන්ධ ටික මේ ආයතන මේ ධාතුව නේද තියෙන්නේ? මේ මන ආයතනේ ධම්ම ආයතනේ මනෝ විඥානේ මනෝ ස්පර්ශයේ වේදනා සංඥා චේතන මේ ස්කන්ධ ටික මේ ආයතන යෙදිලා නේද මෙහෙම දැනගැනීමක් ඇති උනේ? මේ දැනගැනීමට ඇති වෙච්ච මේ ස්කන්ධ ටික හේතු ටික මේ වහා ඉපද නිරුද්ධ වෙන උපද වේ වෙන උපජිත්තානි ඉපද නිරුද්ධ වෙන අනිත්‍ය ධර්මතාවයක් නේද කියලා ඒ පැත්ත බලා ගන්න පුළුවන් වුණොත් අපි කුසලයේ සිහි කළෙත් නේ අකුසලයේ සිහි කළෙත් නේ පෙළ කර කර්මයේ සිහි කළේ නේ අපි වර්තමානයේ ඇත්තක් ඇති සිටින් දැක්කා වර්තමානයේ ඇත්ත ඇති සිටින් දැක්ක අපි නිමිත්තක් සලකුණක් කරගත්තේ නේ ප්‍රතිසන්දියකට යන්න මරණ මොහොතේ රහත් පදවිය වෙන්න පුළුවන් ඒ බඳු දැක්ම. ඒ නිසා මග වඩා ගත්ත කෙනෙකුට දුගතිය නෙමෙයි මරණ මොහොත නිවන බවට අනුපාදා පරිනිර්වාණය බවට පත් කරගන්න පුළුවන් මේ දහම හදාරපු කෙනෙකුට. ඒවා පැහැදිලි වුණා නම් නැවත අහන්න පුළුවන් අතුරු ප්‍රශ්න.
අතුරු ප්‍රශ්න මේ කාන්දුර පටිච්ච සමුප්පාදයේ මේ අවිද්‍යා පත්‍ය සංඛාර විස්තර කරනකොට එතන සංඛාර හැටියට ගත්තා පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර අනින්ජාපි සංඛාර කියලා. එතකොට අපි අහලා තියෙනවා මේ සංඛාර කාය සංඛාර වචි සංඛාර චිත්ත සංඛාර කියලා හඳුන්වන්න පුළුවන් කියලා. එතකොට දැන් කාය සංඛාර කාටත් පොදුයි. චිත්ත සංඛාර දැන් මේ වේදනා සංඥා මේ රහත් ඒගොල්ලන්ට සාමාන්‍ය සත්‍යෙදි තියෙනවානේ. එතකොට අතන අවිද්‍යාවෙන් හටගන්නේ සංඛාර තුන වැටෙන්නේ මෙතන මේ වචි සංඛාර වලට.
හොඳයි. කාය සංඛාර කියනකොට අපි ඉතාමත්ම සියුම්ම තැනින් ගත්තහම ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාසයේ කෙලවර කොට ඇති කායික ක්‍රියා කාය සංඛාර වචනේ මූල සියුම් අවස්ථා විතක්ක විචාරය වාචික ක්‍රියාව අවසානයේ සියුම් අවස්ථා විතක්ක විචාරය ඒ අනුව විතක්ක විචාරයේ කෙලවර කොට ඇති වාචික ක්‍රියා මනසේ මානසික ක්‍රියාවේ මූලය වේදනා සංඥා මානසික ක්‍රියා. එතකොට මේ විදිහෙන් ගත්තාම මේ ක්‍රියා කොටස් කීපයකට වැටෙනවා. පුඤ්ඤාවි සංඛාර සහගත. පුඤ්ඤාවි සංඛාර සහගත ක්‍රියා. අපුඤ්ඤාවි සංඛාර සහගත ක්‍රියා. ආනින්ජාවි සංඛාර සහගත ක්‍රියා කියලා අපට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔය කුසල කුසල පැත්තට නොයැටෙන ක්‍රියාවකුත් තියෙනවා. රහතන් වහන්සේලා භාවිතා කරනවා උන්වහන්සේලාට පහළ වෙන ක්‍රියාසීත් කියලා කොටස. ඒකේ කර්ම ක්ලේශ ගතිනේ ක්‍රියාව පමණ. ක්‍රියා. එතකොට උන්වහන්සේලාට පහළ වෙන මෙබඳු ධර්මතාවයන් ගැන කියන්නේ ක්‍රියාසිට හැටියට. ඉන් මෙහා පැත්තේ කෙනෙකුට පහළ වෙන දී කර්ම ක්ලේශ කුසල අකුසල වලට බෙදෙනවා. ඒ නිසා අපි කරන ක්‍රියාකාරකම් ටික කාය වාග් මනෝ මෙන්න මේවා කුසල සහගතවද විය හැකියි. අකුසල සහගතවද විය හැකියි. එතකොට ඒක ඒ කුසල සංස්කාරයක්ද අකුසල සංස්කාරයක්ද කියන එකට ඒ කාය වචී මනෝ සංස්කාරයන් පිළිබඳව අපිට කතා කරන්න වෙන්නේ ඒ සඳහා යෙදෙන මූලය දිහා බලලා. එතනින් නැතුව මේ ක්‍රියාව හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. අපි ඔය වගේ තැන්වලදී පුංචි නිදර්ශනයක් ඉදිරිපත් කරනවා. දැන් පිපාසය හැදුණු පල්ලෙන් පෙන් පොදක් හොයාගෙන යද්දී දිය පිරුණු පොකුණක් දැක්ක. බල්ලා පිපාසයෙන් වතුර ටිකක් බොන්න ළිඳට පොකුණට ලං වුණා. වතුර බොන්න ලං වෙනකොටම ඒ වගේම ලොකු හොම්බක් තියෙන ලොකු බල්ලෙක් ළිඳෙත් ඉන්නවා. ලං වෙනකොටම එයත් ලං වෙනවා. බල්ලා බය වෙලා පස්සට පනිනවා. ආපහු වතුර බොන්න ලං වෙනකොට ළිඳේ ඉන්න බල්ලෙකුත් උඩට මත වෙනවා. බල්ලා බය වෙලා මේ බල්ලා පිළිබඳ කෝපයෙන් බුරන්න ගත්තා. පොළොව පහුරු ගඟා ළිඳ වටේ බුරන්න පටන් ගත්තා. දැන් මේ සිද්ධිය හිතන්න ටිකක් උපකල්පනය කරගන්න. දැන් බලන්න බල්ලා ළිඳට එවෙනකොට බල්ලෙක් හැටියට දැක්කේ මොකද්ද? තමන්ගේම ඡායාව බල්ලා බල්ලෙක් හැටියට දැකලා රැවටුණා. තමන්ට පෙනුනේ තමන්ගේම ඡායාව. නමුත් බල්ලා රැවටුණා බල්ලෙක් ළිඳේ ඉන්නවා කියලා. දැන් ඔන්න ඔය පවතින ඡායාව පවතින ධර්මතාවයේ නොදක්නා කම හේතු වුණා ළිඳේ බල්ලෙක් ඉන්නවා කියන අදහසට. දැන් මේ බල්ලා පිළිබඳව දේශයක් තරහාවක් උපන්නා. දැන් ඊළඟට මේ බල්ලාට බුරන්න ගත්තා. ඒ බල්ලාට එරෙහිව පොළොව පහුරු ගාමින් තමන්ගේ විරෝධය දක්වන්න ගත්තා. දැන් බලන්න බල්ලා බල්ලෙක් හැටියට දැකපු අදහසත් මේ බල්ලා පිළිබඳව ඇති කරගත්ත ද්වේෂසිත අයිති කොතනටද? අපුඤ්ඤාවි සංඛාරයක්, ඒක මානසික ක්‍රියාවක්. ඒක මනෝ සංඛාර සහගත වෙන්න ඕන. ඒක අපුඤ්ඤාවි සංඛාරයක්. ඊළඟට බල්ලා බිරුවා. බල්ලා පිළිබඳව දේශයෙන් බිරුවා. ඒක වාක් ක්‍රියාවක්. වචි සංඛාරයක්. එතන තකුසලයයි මූලික වෙලා තියෙනවා. ඒකත් අපුඤ්ඤාවි සංඛාරයට වැටෙනවා. බල්ල පොළොව පහුරු ගාමින් බිරුවේ. ඒක කායික ක්‍රියාවක්. ඒ කායික සංඛාරය කායික ක්‍රියාවන් අකුසලයෙන් මුල වෙලා. එතකොට කාය සංඛාරය, වචී සංඛාරය, මනෝ සංඛාර කියන තුනම බල්ලගේ අපඤ්ඤාබ් සංඛාරය. වැරදි සහගත දැක්මක් මතයි මේ සියල්ල ගොඩ නැගුණේ. දැන් මේ ක්‍රියාවම පුළුවන් බල්ලට අනිත් පැත්ත පෙරලා ගන්න. අපි හිතමු බල්ලා දැක්ක තවත් බල්ලෙක් ඉන්නවා ළිඳේ. රැවටීම තිබුණා. අවිද්‍යාව මෝඩකම තියෙනවා. අවිජ්ජාපච්චය සංඛාරා. දැන් ඔන්න බල්ලා කල්පනා කරනවා බල්ලෙක් ඉන්නවා ළිඳේ. මං වගේමයි හරි ලස්සනයි. මටත් හොඳයි තනියෙන් ඉන්නවට වඩා සෙල්ලම් කරන්න. දැන් බල්ලාට ඔන්න යත් එක මිත්‍රශීලී හැඟීමක් ඇති වුණා කියමු. දැන් බල්ලා බුරනවා. දොරෙන් නෙමෙයි. එන්නක ගොඩට. මාත් එක්ක සෙල්ලම් කරන්න. පොළොව පවුරු ගාමින් එයා තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. කායික ක්‍රියාවකුත් තියෙනවා. දැන් ඒ ක්‍රියාවල් වල ද්වේෂයේ තරහව යෙදিলা නැහැ. හැබැයි එකම අර දෙපළෙම මෝඩකම තියෙනවා. තමන්ගේම ඡායාවට බල්ලෙක් කියලා දැකපු රැවටීම අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව මත දැන් පළමුව බල්ලා අපුඤ්ඤාභි සංඛාර රැස් කළා. දැන් පුඤ්ඤාභි සංඛාර රැස් කරනවා. දැන් කෙනෙකුට ඕන නම් ඔය වගේම නිමිත්තක් ඇසුරු කරගෙන ඔය ධ්‍යානයකදී අපි කසනයකදී නිමිත්ත හැටියට උග්ඝා නිමිත්ත පටිභාග නිමිති හැටියට තහවුරු කරගෙන වඩන්නේ ඔය වගේම සලකුණා. ආනිඤ්ඤ සංඛාර දක්වත් යන්න පුළුවන්. එතකොට මෙන්න මේ සංස්කාර සියල්ල ගොඩ නැගෙන්නේ මෙන්න මේ විදිහ අවිද්‍යාවක්ම. දැන් තේරුම් ගන්න අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා බල්ලගේ උපමාවේ. ඒ අවිද්‍යාව මත ගොඩ නැගෙන සංස්කාර තේරුම් ගන්න දැන් බල්ලා ඒ අවිද්‍යාව පවතින ධර්මතාව තමන්ගේ ඡායාව හැටියට නොදන්නාකම මත බල්ලෙක් ඉන්නවා කියලා ඇති කරගත් අදහස ආත්ම දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය මත ගොඩ නැගුණු කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම ඒ කුසල අකුසල කර්ම දකින්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝකේ අවිද්‍යාව තියෙනකන් මේ සංස්කාර තමයි හටගන්නේ. අවිද්‍යාව තිබියදී අපුඤ්ඤාභි සංඛාර දුරු කරලා පුඤ්ඤාභි සංඛාර උපදවන්න පුළුවන්. පුඤ්ඤාභි සංඛාරත් ඉක්මවලා ආනෙන්ජ අරූපී ධ්‍යාන සංඛාරත් උපදවන්න පුළුවන්. හැබැයි අවිද්‍යාවෙන් තොරනේ මෝඩකම මූලික වෙලා. එනිසා ඒවා ඔක්කොම භවගාමි කර්ම සංඛාරපච්ච විඥානං ප්‍රතිසන්දි විඥාණය ඇති කරනවා. එතන සාපේක්ෂකව බලනකොට අපුඤ්ඤාභි සංඛාරයට වඩා වටිනවා පුඤ්ඤාභි සංඛාරය. මොකද සතර පායෙන් මුදවන නිසා. පුඤ්ඤාභි සංඛාරයට වඩා වටිනවා ආනෙන්ජ සංඛාරය. කල්ප 84,000ක් දක්වා මේ අපායෙන් මිදිලා ඉහළ වැඩ ඉන්න පුළුවන්කම තියෙන නිසා ආනෙන්ජ සංඛාරය වටිනවා. නමුත් මේ කොයි සංඛාරයක් සසරින් මිදිලා නැහැ. ජාති ජරා මරණයෙන් මිදිලා නැහැ. ආපහු පහළට වැටෙනවා. ඒ නිසා සියලු දුකින් මිදුනේ කියලා කියන්නත් බෑ. ලෝකයට සාපේක්ෂව ඒ තරාතිරම තුල වටිනාකමක් තියෙන පුළුවන්. මේ ලෝකයට සාපේක්ෂව අපි මනසිකාරය ගැන ලෝකෝත්තර මනසිකාරය ගැන කතා කළ තැන කියවුනෙත් මේ ටිකමයි. එතකොට යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් අපි රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය අපි ගත්තොත් උන්වහන්සේ මේ ඡායාව තුල අර බල්ලා බල්ලෙක් කියලා තමන්ගේම ඡායාවට රැවටුණා වගේ රැවටෙන්නේ නැහැ. උන්වහන්සේටත් මේ වගේම ඡායාවක් හමු වෙන්න පුළුවන්. උන්වහන්සේ ඒක බලන්නේ මේ ඡායාව හටගත්තේ කොහොමද? අන්න උන්වහන්සේට හම්බ වෙන මේ ඵලය හටගන්න හේතු මෙන්න මේ හේතු නිසායි මේ ඵලය හටගත්තේ. අපි ඒ නිදර්ශනය තුළම අපි හේතු ඵලය ගත්තොත් ඡායාව ඵලය නම් හේතුව වෙනවා වතුර, ආලෝකය, ලිඳ තේබුණු බලු කය. මේ හේතු ටික නිසානේ මෙහෙම ඡායාවක් හටගත්තේ. මේ හේතුන්ගේ බිඳීමෙන් මේ ඵලයද නිරුද්ධ වෙනවා. ඊළඟට මේ ඡායාව මේ හේතු එකකටවත් අයිති නෑ. වතුරට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ, අර භෞතික රූපයට අයිතිත් නෑ. හැබැයි මේ හේතු නැතුව ඡායාවක් හටගන්නෙත් නෑ. බල්ලා ළඟ තිබුණේ නැත්තම් ඡායාවක් හටගන්නේ නෑනේ. එතකොට ඡායාව කියන තැන අපට තියෙන ලොකු ධර්මයක්. ඡායාව මේ හේතු එකකටවත් අයිති නෑ. රූපය කියලා කියන්නත් බෑ, වතුර කියලා කියන්නත් බෑ, ආලෝකය කියන්නත් බෑ. හැබැයි මේ හේතු නැතුව ඡායාව කියලා එකක් හටගන්නෙත් නෑ. එතකොට මෙතන තියෙන ධර්මතාවය මොකද්ද? මෙන්න මේ හේතුන්ට අයිතිත් නෑ. හේතුන්ගෙන් වෙන්ව දකින්නත් බෑ. එහෙනම් මේ හේතු ඇති කල්හි පෙර නොතිබීම හටගන්නවා. දැන් වතුර ඡායාවක් මීට පෙර තිබුණේ නෑනේ. බල්ලා ළඟ තිබුණු නිසාම පෙර නොතිබීම හටගත්තා. බල්ලා ළඟටින් එහාට යනකොටම ඉතුරුවක් නැතුවම අවසන් වුණා. හේතු ඇති කල්ලි යටගෙන හේතුවෙන් වෙනකොටම ඉතුරුවක් නැතුම වීම. අන්න අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය එතනින් දැක ගන්න පුළුවන්. රහතන් වහන්සේ කියලා කියන්නේ අර මෙහා පැත්තට නොපැමිණ එහා පැත්තින්ම පවත්නා ධර්මතාවයේ මැත්ත ඇටිසැටියෙන් දකින බැවින් උන්වහන්සේලාට ඔය කර්ම සංස්කාර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි සංඛාර කියන ක්‍රියාසහගත කාය වචී මනෝ සංඛාර ගොඩ නැගින්නේ. නමුත් උන්වහන්සේලාත් ඒ පිළිබඳව සිතන මෙනෙහි කරන බවක් ඇතනම් ඒ තුල ඒවා ක්‍රියා කියන අවස්ථාවට පත් වෙන විපාක පිණිස නොයෙන සුදුද නොව කළුද නොව කර්ම කියලා කියන ඒවට. ඒවත් කර්ම චේතනා තමයි. හැබැයි ඒව කර්මක්ෂේ පිණිස පවත්නා. විපාක පිණිස නොයෙන කර්ම ක්‍රියා හැටියට දක්වනවා. ඒ ආකාරයෙන් ඒ කරුණ තේරුම් ගත්තොත් හොඳයි.
අන්දරේ
ඒ ක්‍රියාසිත් වලින් ඇති වෙන ඒවට සංකාර කියන්නේ නැද්ද? නෑ, ඒවා ධර්මයේ තුල අපිට වෙනම උගන්වනවා ක්‍රියාසිත් හැටියට. කර්ම ගැන කතා කරනකොට ඒවටත් කියනවා කර්ම කියලා. කර්ම හඳුන්වනකොට කියනවානේ සුදු කර්ම, කළු කර්ම, සුදු කළු මිශ්‍ර කර්ම, සුදුද නොව කළුද නොව කර්ම. කර්මක් සියපිනිස පවත්නා කර්ම කියලා. එතකොට ඕවටත් කියන කර්ම සංස්කාර කියලා. හැබැයි ඒවා ප්‍රතිසන්දිය පිණිස විපාකය පිණිස නොයෙන ප්‍රතිසන්දිය වැළැක්වීම පිණිස කර්මක් සේකිරීම පිණිස පවත්නා කර්ම වෙනවා. දැන් බල්ලා ළිඳ ඇතුලේ බල්ලෙක් ඉන්නවා කියලා දැක්කොත් ඒ මෝඩකමට ආවොත් බල්ලට කුසල අකුසල කර්ම වලින් තොර වෙන්න බෑ. ওই දෙකෙන් එකකට යන්නම වෙනවානේ. හැබැයි මේ ළිඳේ පවතින ධර්මතාවය දැක්කොත් කුසල අකුසල දෙකෙන්ම මිදෙන්න පුළුවන්. ඒ දෙකටම වැටෙන්නේ නෑ මේ පවතින ධර්මතාවය. මේ හේතු ඇති කල්ලි හටගෙන මේ හේතු නැති වෙනකොට නැති වෙන පෙර නොතිවීම හටගෙන ඉතුරුවක් නැතුවම අවසන් වෙන ධර්මතාවයක් විතරක් දකිනවා. ඒ දැක්ම තුල ප්‍රතිසන්දිය පිණිස නිමිති නැහැ. ප්‍රතිසන්දියට යන නිමිති ඕන. මෙතන නිමිති වශයෙන් ගත්තේ නැහැ. ගත්තෙම හටගද්දී දැක්ක හටගද්දී නිරුද්ධ වෙනවත් දැක්කා. හටගද්ද තේ දකිනකොට නැත යන අන්තයෙන් මිදුණා. ඒ හට ගැනීමක් දකිනවා නැහැ කියන්න බෑ. හටගත් දේ නැසෙනවා දැක්කා තියෙනවා කියන්න බෑ. ඇත නැත කියන අන්ත දෙකෙන් මිදුණු තැන මජ්ජේ මෙදුම් පිළිවෙත මාර්ගය, අරිෂ්ඨාංගික මාර්ගය. සබ්බං අත්තීති ඒකවන්තෝ සබ්බං නත්තීති අයං ဒුතියෝවන්තෝ ඒතේතේ අනුපගම්ම මජ්ඣිම තථාගතේන ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ දෙපැත්තට නොඇටි. එතකොට ඇතිවීම දකිනකොට නැහැ කියන අන්තේනොත් මිදෙනවා. හටගත් ධර්මයන් නැතිවීම දකින කෙනා ඇත කියන අන්තේ මිදෙන. ඇත නැත කියන අන්ත දෙකෙන් මිදෙන දහම එතන තියෙන ඔය නිදර්ශනය තුල.
අම්මනේ
කර්මස්ථාන තැන්වල චේතනාව බලපාන්නේ කර්මස්ථානවල, يعني භාවනා කර්මස්ථානවලද?
දැන් මේ දැන් අපි කර්ම සුදු කර්ම නැති.
ඔව්, මේ වෙදි සම්පූර්ණම තියෙන්නේ විපාක පිණිසෙන කර්ම චේතනා. සුදු කර්ම කියලා කියනකොට කුසල කර්ම චේතනා, කර්ම සංස්කාර, සංකාර කියනකොට චේතනා. ඒක පුඤ්ඤාභි වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි වෙන්න පුළුවන්, ආනෙන්ජාභි වෙන්න පුළුවන්. එතකොට එතනදී චේතනාව කර්මය වෙනවා. එතකොට චේතනාව කර්මය වෙනවා කියනකොට අපි ඒක බොහොම හේල්ලුවෙන් මේ අදහස බොහෝ වෙලාවට සමාජයේ කතා කරන්නේ. දැන් අපි බලන්න ඕන මම මීට පෙර මිනිහෙක් මැරුවා කියන්නකො. දැන් ඒ සිද්ධිය අවසන් ඉවරයිනේ. දැන් ඒ සිද්ධියට මම අපාය යනවා නම් මම අපාය යන්නේ ඒ සිද්ධිය නිසා නෙමෙයි. මම මගේම හිතේ උපදවා ගන්න සිතුවිල්ලකට රැවටීම නිසායි. දැන් අපි අතීතයේ කළ ක්‍රියාවලට දැන් විපාකයක් විඳිනවා නම් විඳින්නේ අපි චේතනාවසින්මයි. මම දැන් අර ඉස්සෙල්ලා මතක් කළා භව කර්ම භවය. මේවා තියෙනවා කියලා හිතට හසු වෙන මායිම තමයි භවය කියලා කියන්නේ. දැන් අපිට ලෝකයක්ම තියෙන ලංකාවක් තියෙනවා. ලංකාවේ හවල්තන මේවා කියලා ඔක්කොම තියෙන බවට අහු වෙන්නේ. කැනඩාවේ මේවා තියෙනවා, අරවා තියෙනවා, අතන තියෙනවා, මෙතන තියෙනවා කියලා හැම දෙයක්ම S2 පියාගත්තාම මේ සජීවී වහස. මේ ඔක්කොම මානසික ස්වභාවයක්. චේතනා භව. මෙන්න මේ තියෙන බවට ඇති කරගන්න අදහස තමයි කර්ම භවය වෙන්නේ. අපි දැන් අර ඉස්සෙල්ලා කිව්වා මෙතුමේගේ ප්‍රශ්නේදී අතීතේ අපි දැකපු දෙයක්නේ බුද්ධ ප්‍රතිමාවක් කියලා සිහි කරගත්තේ. දැන් මෙතන තියෙන එක මරණ මොහොතේ පෙවුණා නෙමෙයිනේ. අපේ සිතුවිලි මාත්‍රයකින්ම සිහි කරගත්ත දෙයක්. එතකොට අන්න අපි පැනවීමක් කළා මේ හවල්දි. සිතින්ම කරගත් ක්‍රියාවක් චේතනා. ඒකේ විපාකය සුගතිය දුගතිය මේ යම් තැනක ප්‍රතිසන්දිය පිණිස හේතු වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම අතීත කුසල අකුසල දෙකටම දැන් විපාක විඳින්නේ මේ මනෝමය මායාවට රැවටීම තුල. ඒ රැවටීම නතර කරගත්තොත් අපිට දැන් මේ මොහොතේ පුළුවන් සියලු කර්මයන්ගෙන් මිදෙන්න. අඟුලිමාල හාමුදුරු දහසක් 999ක් මරලා රහත් වෙන්න පුළුවන් වුණා. මේ ධර්මයේ තියෙන ආස්තරය ඒකයි. ආනන්තරිය පාප කර්මයක් කරලා නම් ධර්ම නියාමයක් කෙනෙකුට නිවන් දකින්න බෑ. ඊට මෙහා ඕනම කර්මයක් කළ කෙනෙකුට ඒ කර්මක්ෂය කරගන්න පුළුවන්. පුළුවන්කම තියෙන්නේ ඒ කර්මයට දැන් අයිතිවාසිකම් කියන්න වෙන්නේ තමන්ගෙම සිතේ පහළ වෙන සිතුවිලිත් එක්ක කරන ඝන දෙනුවක් තියෙන්නේ. එතනදී තමන් දැන් අර ලිඳේ හටගත්ත ඡායාව වගේ හටගත්ත ධර්මයන් පෙන්වන ධර්මයන් මොන හේතුයෙන් හටගෙන කොහොම නැති වෙනවද කියලා. පෙර නොතිවීම හටගෙන ඉතුරුක් නැතුවම අවසන් වෙන හේතුඵල ධර්මතාවයක් හැටියට දකින අවබෝධයේ නුවණ අපි පහල කරගත්තොත් කර්මක්ෂය කරලා අපිට මිදෙන්න පුළුවන්කම
තියෙනවා.
ජාති ජරා මරණේ සාපේක්ෂතාවේ නිරපේක්ෂතාවය කියලා නම් මම ඍජුවම කතා කරන්නේ. මෙහෙම එකක් කිව්වම මම ජාති ජරා ව්‍යාධි මරණය කියන ටික ස්වභාවික ධර්මතාවයක්. ඒ කියන්නේ යම් ලෝකේ රූපයක් කියලා යමක් ඇත්තම් වේදනා සංඥා සංඛාර විඥාන කියලා යමක් ඇත්තම් මේ ස්කන්ධ පහෙන් කියවෙන්නේ තුන් භවය. තුන් භවය අනුව ගිය හැම ධර්මයක්ම. එතකොට තවත් විදිහකින් කියනවා නම් රූප වේදනා චිත්ත චෛතසික රූප වේදනා සංඥා සංකාර කියනකොට චෛතසික විඥාන කියනකොට සිත රූප කියනකොට රූප. එතකොට කාම රූප අරූප කියන මේ තුන් භවයේ පුරා රූප වශයෙන් සතර මහා ධාතු වශයෙන් හෝ සතර මහා ධාතුෙන් හටගත් උපාදාය වශයෙන් හෝ යම් රූපයක් නම් ඒ රූපත් සිතත් සිතේ හටගන්න සිතුවිලිත් මේ සියල්ලටම එකට එක් කරලා නමක් කියනවා නම් ඒ ඔක්කොටම කියන්න ඕන සංකත කියලා. සංකත කියලා කියන්නේ හටගත්. මොනවෙන් හටගත්ද? හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගත්. හේතුයෙන් ප්‍රත්‍යයෙන් යමක් හටගත්තා නම් ඒ හට ගැනීම උත්පත්ති ලක්ෂණේ. යමක් උපන්නා නම් ඒ උපන් ධර්මයන්ට අයිති උරුමය තමයි උපන් තැන ඉඳලම දිරාපත් වෙන එක. ඊළඟට මරණය අවසන් වෙන එක. උපාදෝවං පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. මේක ධර්මතාවයක්. මේක ඒ හටගත් සංකත ධර්මයන්ට චිත්තජයසික රූප හැම ධර්මතාවයකටම පොදු උරුමය න්‍යාය එක. ඒක වෙනස් කරන්න බෑ කාටවත් ලෝකේ. බුදු කෙනෙකුටවත් ඒක වෙනස් කරන්න බෑ. දැන් මෙන්න මේ බඳු ධර්මතාවයක් ඇති තැන එබඳු රූපාදී ස්කන්ධ අපේ මම මගේ මගේ ආත්මය කියලා ගත්තොත් මම කැමති වුණත් අකමැති වුණත් මම අරගෙන තියෙන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණේ. මම ජාති ජරා ව්‍යාධි මරණේ ගත්තේ නැහැ. ගත්තේ රූපය. නමුත් රූපය කියන තැන ස්වභාවයේ ලක්ෂණේ අර ටිකන මට ඒ ටිකෙන් තොර වූ රූපයක් ගන්න බෑ මේ තුන් භවයේ තුලම. වේදනාව සංඥා සංකාරයක් විඥානයක් ගන්න බෑ ඒ ටික යෙදිලම. ඒ නිසා යම් කෙනෙක් මෙන්න මේ රූපාදී ස්කන්ධ මම මගේ මගේ ආත්ම වශයෙන් මොනතරම් ප්‍රියමනාප සොඳුරු නිත්‍ය ආත්ම වශයෙන් දැකලා ගත්තත් අරගත්ත මේ යථාර්ථයේ බැවින් මේ ටිකට මම මගේ කියපු කෙනා තව විදිහකින් මම මගේ කියලා තියෙන මොන වටද? ජාති ජරා ව්‍යාධි මරණේ මම මගේ කියලා. ඉතින් ජාති ජරා ව්‍යාධි මරණේ මම මගේ කියලා ගත්තනම් ඉතින් ඕකට අඬන්න ඕනේ නැහැ. ඒ අරගත්ත දේ නෙමේ. Taman කැමැත්තෙන් අරන් තියෙන්නේ. රූපේ වේදනා සංඥා සංකාර විඥාන දුව පුතා කියලා මේවා ගත්තට මේවා ජාති ජරා ව්‍යාධි මරණේ ස්වභාව කොට ඇති ධර්මතාන මම ඒ ගත්ත දේට ඒ ස්වභාවය උරුමය මතුවෙනකොට ඒවා මගේ දේවල් බවට පත් වෙනවා. එයි රූපේ මගේ කියලා ගත්තනම් ඒකේ ලක්ෂණ ටිකත් මගේම වෙනවා. ඒ නිසා අපි රූපය වේදනා සංඥා සංඛාර විඥාන චිත්තජයසික රූප මම මගේ මගේ ආත්මය කියලා ගත්තොත් ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක විඳින්නම වෙනවා. ඒකෙන් බැහැර වෙන්න බෑ. හැබැයි මෙන්න මේ ස්කන්ධයන් තුල පවතින යථාර්ථය මෙන්න මේ බඳුයි. මේ රූපය චිත්තජයසික රූප මේ සියල්ල සංකත ධර්ම හටගත් ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම. ඒ හේතුන් නිරුද්ධ වෙනකොට මේ ඵලයක් මේ හේතුන් නිසා හටගත් දේ වෙනස් වෙන විපරිණාමයට පත් වෙන ධර්මතා කියලා නුවණින් දැන දැක මේවා මම මගේ මගේ ආත්මයේ වශයෙන් නොගත හොත් එයාට කොහොමද දුක උපදින්නේ? එයාට දුක එන්නේ නැහැ. ඇයි මම මගේ කියලා අරගෙන නැහැ? අරගත්තේ නැත්නම් ඒවා දිරනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට දුක ඉන්න විදියක් නැහැ. ඒ නිසා අපට තියෙන්නේ මේ ලෝකේ යමකට මම මගේ මගේ ආත්මය වශයෙන් දැඩිව ගත්තනම් ඒක දිරනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට ඒහා සමාන දුකක් විඳින්න ඕන. හැබැයි ඒව අත්හැරලා දුරස් කරලා ඒවේ පවතින යථාර්ථයේ තේරුම් අරගෙන දැන් එතනදී අපි කියන්නේ නැහැ මේ ධර්ම උගන්වන්නේ කවදාවත් අපිට අපි මේ ලෝකයේ තුල දැනට බැඳීම් ඇති වෙලා තියෙනවා. දරුවෝ දෙමාපිය ස්වාමියා බිරිඳ නෑය හිතවතා පන්සල ගම ඒවා අතහරින්න කියන එක නෙමෙයි කියන්නේ. අපි දරුවා වෙනුවෙන් මට යුතුකමක් තියෙනවා. මට පැහැරිච්ච වගකීමක් තියෙනවා. ඒ යුතුයකම ඒ වගකීම මම ඉටු කරන්න ඕන. හැබැයි මට නුවණක් තියෙන්න ඕන මේ දරුවා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක්. ඒක මට වෙනස් කරන්න බෑ. මේ දරුවා කියන තැනක් තියෙනවා දිරීම. මේ දරුවා කියන තැනක් තියෙන්නේ ව්‍යාධිය. මේ දරුවා කියන තැනක් තියෙන්නේ මරණය. හෙට ඒ ධර්මතාවය මතුවෙන්න පුළුවන් උතන. එතකොට මම නුවණින් දැකලා තිබුණොත් මම දරුවා කියන තැන මට යුතුයකමක් වගකීමක් තියෙනවා. හැබැයි මට වෙනස් කරන්න බැරි ධර්මතාවයක් තියෙනවා එතන. දිරීම, චරාව, මරණය, ව්‍යාධිය මේවා මට වෙනස් කරන්න බෑ. මේවා මේ රූපයන්ට අයිති මේ අයට ස්කන්ධවලට අයිති ලක්ෂණ ටික. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික හෙට දවසේ අද දවසේ මතුවෙන්න පුළුවන්. එතකොට ඒවා මට අයිති දේවල් නෙමෙයි, ඒවා මගේ දේවල් නෙමෙයි, ඒවා ඒ ධර්මතාවයන්ට අයිති ස්වභාවික පොදුලක්. ඒකට විතරක් නෙමෙයි මගේ කියලා ගත්ත මේ ටික මම කියලා ගත්ත ටික එතනත් තියෙන මේ ජරා ව්‍යාධි මරණ හෙට දවසේ අද දවසේ මේ මොහොතේ ඒ ලක්ෂණ ටික මතුවෙන්න පුළුවන්. මට වෙනස් කරන්න බෑ, වළක්වන්න බෑ. මං කැමති නෑ දිරනවට, වළක්වන්න බෑ, නවත්තන්න බෑ. මං කැමති නෑ ලෙඩ වෙනවට, මට ලෙඩ වෙන්න එපා කියලා කිව්වට බෑ, නවත්තන්න බෑ. මේක ධර්මතාවය. මරණයට මං කැමති නෑ, මැරෙන්න එපා, මට මරණය මං ළඟට එන්න එපා කියලා තල්ලු කරන්න බෑ. මේක ධර්මතාවය. එතකොට අපි මෙන්න මේ ලෝකයේ තුල යුතුයකම් හා වගකීම් ටික ඉටු කරන අතරේ මෙන්න මේ සියල්ල මෙන්න මේ ජරා ව්‍යාධී මරණයේ ස්වභාවකට ඇති ධර්මයෝ නේද කියලා නුවණින් හිතලා විමසලා තිබුණොත් අන්න අපේ කෙනා අපේ කියලා ගත්ත කෙනාගෙන් අපි ටිකක් මිදිලා යුතුයකම් ටික කරනවා. දැන් අපි දන්නවා මේවා දිරන, ලෙඩ වෙන, මැරෙන ධර්මතා කියලා. අන්න යම් දවසක මේවා දිරාපත් වීගෙන යනකොට, බලාපොරොත්තු නොවෙන ලෙඩ රෝග වැළඳෙනකොට, මරණයට ලං වෙනකොට මට අඬන්න වෙන්නේ නැහැ. එයි මන් දන්නවා මේක මගේ පුතාට දුවට විතරක් අම්මට තාත්තට වෙන එකක් නෙමෙයි, මට විතරක් වෙන එකක් නෙමෙයි. මේක තමයි ධර්මතාවය කියලා මෙන්න මේ ධර්මතාවයේ හැටියට හඳුනා ගන්න පුළුවන්කම තිබුණොත් එයාට මේ ලෝකේ අඬන්න දෙයක් නැහැ, අඬන්න අරමුණක් නැහැ. ලෝකේ අනිත් අය අඬන අරමුණෙහි එයා සතුටින් ඉන්නවා. එයාට උපදිනව නම් උපදින්නේ ධර්ම සංවේගයක්. අනේ මේ හටගත්තු ලෝකේ හැම ධර්මතාවයක්ම නැසෙන සුළුයි නේද කියන ස්වභාව ධර්මතාවයේ පිළිබඳව ඇති වෙන පොදු හැඟීමක් විතරයි ඒබඳු කෙනෙකුට අවදි වෙන්නේ. අනේ අපේ කෙනා මෙරිලා නේද, ලෙඩ වෙලා නේද, දිරලා නේද කියන දුක එන්නේ නැහැ. දුක නැහැ. ධර්මතාවයේ හඳුනගෙන තියෙනවා මේ මොහොතේ වහා කළ යුත්තේ කුමක්ද, මා ඒ දේ කරනවා. අන්න ඒ බඳු ලෝකයක, ඒ බඳු වටපිටාවක අපිට ජීවත් වෙන්න පුළුවන් පදනම හදාගත්තොත් අපිට මේ ලෝකයේ තුල හඳන්න වැළපෙන්න අරමුණු නැහැ. අද අපිට හඳන්න වැළපෙන අරමුණු තියෙනවා. ඒ කියන්නේ අපි කැමති, ප්‍රිය, මනාප වසින් අරගත්ත දේවල්මයි අපට හඳන්න වැළපෙන්න අරමුණු බවට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අද දවසේ අපි අපේ මගේ කියලා ගත්ත යමක් ඇත්නම් ඒ හැම දෙයක් දිහාම නිතර නිතර විදර්ශනා කරනවා කියන්නේ ඒකයි. නිතර නිතර විදර්ශනානුවණින් බැලුවොත් මේ මගේ මම කියලා ගත්ත තැනක් මගේ කියලා මේ හමු වෙලා තියෙන වටපිටාවත් මේ හැම දෙයක්ම මට අයිති දෙයක් නොවේ නේද? මේ ධර්මතාවයන්ට උරුම පොදු ලක්ෂණ වලින් යුක්තයි නේද? මේවා වෙනස් කරන්න බෑ නේද? බුදුහාමුදුරුවෝ පහළ වුණා බුදු බලයෙන්, සරුවඥතාක් බලයෙන්, දස බල ඥාන බලයෙන් වෙනස කරන්න බැරි වුණා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සිරුරක් දිරුවා, ලෙඩ වුණා, මෙරුණා, ඉරිදිමතුන් පහළ වුණා, නෙනවතුන් පහළ වුණා, අධිරාජ්‍යයන් ගොඩ නැගුවා. කාටවත් ඒ කිසි බලයක් ඉදිරියේ මේක වෙනස් කරන්න බැරි වුණා. එහෙනම් මං කොහොමද වෙනස් කරන්නේ? මේක ධර්මතාවය. ඊ ධර්මතාවයේ මට වෙනවා හෝ මගේ දෙයට වෙනවා නෙමෙයි මේක ධර්මතාවයක් කියලා දැක්කොත්, නුවණ අවදි කරගත්තොත් අපිට කවදාවත්ම ජරා ව්‍යාධි මරණය ළඟ හඬවැළපෙන්න වෙන්නේ නැහැ. අපිට ඒ තැන්වලදී ධර්ම සංවේගයක්පත් කරගන්න පුළුවන්. ඊළඟට සිහිනුවණින් කළ යුත්ත ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා ජාති ජරා ව්‍යාධි මරණේ තිබියදී ජරා ව්‍යාධි මරණේ තිබියදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදිලා වැඩ හිටියා. ඒ වගේ ඔබටත් පුළුවන් ජරා ව්‍යාධි මරණේ තිබේවා. තමන්ට පුළුවන් ජාති ජරා ව්‍යාධි මරණේ එඟට ගන්න නැතුව සතුටින් ඉන්න. එතනදී කියන්නේ දලගුරුසු හදවතක් ඇති කරගන්න කියන එක නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් දැකලා නුවණින් දැකලා ධර්මතාවයක් හැටියට දැකලා අවබෝධයෙන් ඒ දිහා බලලා කම්පා නොවි ලෝක ස්වභාවය ගැන සංවේගයක් උපදවා ගන්න මේ සංසාරේ හැටි මෙහෙම නේද කියලා. ඉතින් ඒ බඳු තැනකට ආවොත් ඔන්න ඔබට පුළුවන් ජාති ජරා මරණ දුකින් මිදලා ඉන්න මේ ජීවිතය තුළම.
සාමාන්‍ය මේ ප්‍රශ්න තියෙනවා මේ නුවණින් දැකීම කියන එකයි සාමාන්‍ය දැකීම අතරයි වෙනස. දැන් නුවණින් දැකීම කියන එක අපි ඔබවන්සි කියලා දුන්න දැන් පංචෝපදස් දාස්කම් තියෙනවා මේක ජාති ජරා වලට මූලය වෙනවා. ඒ වගේම ඒ වගේ අවස්ථා දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ එක්ක අවුරුදු 20 ගානක් හිටපු කෙනෙක් බුදුහාමුදුරුවෝ පිටරන් පානවට ඇඬුවා කියලා කියනවා. ඒ වෙලාවේ තන නුවණින් දැක්මක් තිබෙන්නේ නැති නිසා මේ නුවණින් දැකීම ලැබීම සඳහා යම් කිසි විපස්සනාවෙන් යම් කිසි මාර්ගඵලයකට පැමිණලා ඉන්න ඕනේද කියලා.
හොඳයි, හොඳ ප්‍රශ්නයක්. අපි කෙනෙක් සෝතාපන්න වුණා කියනකොට සෝතාපන්න භාවයේ තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ගෙවෙනවා. නැවත නොහට ගන්න ස්වභාවයටමපත් වෙනවා. හැබැයි කැමැත්ත හා අකමැත්ත කියන එක දෙක තාම ඉතුරුයි. කාමච්ඡන්ද ව්‍යාපාද කැමැත්ත හා අකමැත්ත කියන දෙකම තාම නැති කරලා නැහැ. නිසා ආනන්ද හාමුදුරුවෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජනයන් දුරු කරලා තුණා. කාම රාගේ ව්‍යාපාදේ කැමැත්ත අකමැත්ත තාම සම්පූර්ණයෙන් ගෙවලා නැහැ. ඒ නිසා උන්වහන්සේට කැමැති අරමුණු තුණා. සෝතාපන්න භාවයේ තුල අකමැති අරමුණු තිබුණා. උන්වහන්සේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාපු තැනදී විතරක් නෙමෙයි සරියුත්හාමුදුරුවෝ පිරිනුවම් පාපු තැනදීත් උන්වහන්සේ බොහෝ කම්පාවට පත් වුණා. හැබැයි උන්වහන්සේ වෙන තැන්වලදී ඒ තරමට එහෙම පත්ුනේ නැහැ. උන්වහන්සේ ළඟින් ඇසුරු කළ අර ලං කරගත්ත ස්වභාවය තුල ඒ වෙනස් වීම තුල උන්වහන්සේට පවා ඒ දුක දැනුණා. හැබැයි අපි දන්නවා ආනන්ද හාමුදුරුවෝ මේ පිරිනුවම් පාන්නට සූදානම් වෙන වෙලාවේ අනේ බුදුහාමුදුරුවෝ අපි වත් හැරලා යනවා නේද, මං හෙට ඉඳලා උදේ පාන්දර අවදි වෙලා පෙන් තියන්නේ කාටද, හෙට උදේට මං දැහැටි පිළිගන්වන්නේ කාටද, කැඳ ගිලම්පස පිළිගන්වන්නේ මං හෙට කාටද, හෙට ඉඳලා දානි ටික පිළිගන්වන්නේ මං කාටද, පා සිවුරු අරගෙන මං පස්සෙන් යන්නේ කාගේ පස්සෙන්ද, හෙට ඉඳලා යන්නේ හෙට ඉඳලා මං බණපදයක් අහගන්නේ කාගෙන්ද? උන්වහන්සේට අර පුද්ගල භාවයේ තුල නෙමෙයි උන්වහන්සේට ලැබිච්ච මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අහිමි වීම පිළිබඳව උන්වහන්සේට දැඩි සංවේගයක් උපන්නා. එනිසා උන්වහන්සේට මේ ලෝකයට අහිමි වෙන්න යන ඒ මහා නර්ග කල්යාණ මිත්‍රයා අහිමි වීම ගැන උන්වහන්සේට සංවේගයක් තිබුණා. එනිසා අපි තේරුම් ගන්න ඕන සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනෙකු වත් හඬා වැළපෙන්න තියෙන ඉඩ නැති වෙලා නැහැ. විසාඛාව සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනෙක් විසාඛාවට මහා දරු පරපුරක් හිටියානේ. දියණිවරු 10යි පුත්තු 10යි 20ක් හිටියා. ඒ 20 දෙනාටත් 20 20 දරුවෝ හිටියා 400යි. ඒ 400ටත් 20 20 මහම්බ වුණා 8000යි. 8420ක් හිටියා දරුවුණු ගුරු මිනිපිරියෝ. ඉතින් ඔය එක මිනිපිරියක් මිය ගියාම දවසක් බුදුහාමුදුරුව ළඟට ආවේ හඬගෙන. ඒ සෝතාපන්න වෙලා ඩාවලපුණ. එතකොට සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනාට නුවණ මෙහෙව්වොත් ආතාපි සම්පජානෝ සතිමා. සිහියෙන් වීරියෙන් නුවණ මෙහෙව්වොත් එයාට ක්‍රමය තියෙනවා අවිජ්ජා දෝමනස්සය දුරු කරගන්න වහම. හැබැයි ඒ නුවණ භාවිතා නොකළොත් එයා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ඒ මොහොතේ ක්‍රියාකාරී වෙන්න පුළුවන්. හැබැයි යාට වහාම ඒ සංවේගය සංසිඳුවා ගන්න හැකියාව තියෙන. දැන් ආනන්දහාරෝගේ චරිතය ගත්තොත් බුදුහාරපිරුණම් පාන මොහොතේම පිරුණම් පාන කලින් යම් සංවේගයක් උන්වහන්සේට පහළ වුණා. හැබැයි අවසාන මොහොතේ බොහොම සීනුවනේ ඒ කටයුතු කරලා මෙහෙවලා ආධාන උත්සවයේ පවා හොඳින් සංවිධානය කරලා ඒ සියලු කටයුතු කළා. හඬා වැළපි වැළපි පැත්තකට වෙලා හිටියේ නෑ උන්වහන්සේ. අන්න ඇති වෙච්ච සංවේගය ඇති වුණා. තාම උන්වහන්සේලා කාමච්ඡන්දේ කියන්නේ කැමැත්ත අකමැත්ත දුරු කරලා නෑ. තාම ඒ මත ඉන්නේ. ඒ නිසා කැමති දේන් අහිමි වීම තුල වෙන්වීම තුල අර ලාමක තරමේ හැඟීමක් නොවේ. ඇති වෙච්ච සංවේගය වහාම ධර්ම සංවේගයක් බවට පත් කරගෙන අනේ ලෝක ස්වභාවය බුදුහාරු ගැන්වෙත් ඒ ටිකනේ. සීල සංස්කාර ධර්මිය මේ ස්වභාවයට පත් වෙනවා නේද කියන අර නුවණ ධම බුදුහාරු අවදි කළා. ඒ මොහොතේම උන්වහන්සේගේ සංවේගය නිවාගෙන ධම ප්‍රයෝජනෙට අරගෙන උන්වහන්සේ බොහොම සීනුවලින් කටයුතු කළා. එතකොට තේරුම් ගන්න ඕන අපි සෝතාපන්න භාවයේ දක්වාම තැමුණුණත් මේ ධර්ම ඥානය පහළ වුණත් කෙනෙකුට හඬා වැළපීමේ ඉඩ තියෙනවා. හැබැයි ඊට මෙහා ඉන්න අන්ද පුතුජන භාවයේ ඉන්න කෙනෙකු තරම් ලාමක නැහැ. එයා හඬා වැළපිලා පපුවට ගහගෙන ඔළුවට ගහගෙන ළිඳේ පයින්න ගිහිල්ලා ඒ ශෝකය තුල මහ විනාශයක් කරගන්න පුළුවන්. ඒ තරම් ලාමක හැඳීමක් වැළපීමක් නෙවෙයි යම් සංවේගයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකත් තමන් ලැබපු අත්දැකීම මේ ධහමේ සම්මාදිට්ඨියේ ඒ අත්දැකීම සිහි කරගත්ත ක්ෂණයකින් සිහි කරගත් ක්ෂණයකින් අර සරියුත් හාඳුරු පිරුණුවම් පාලා ධාතු පාත්‍රයක් පුරවාගෙන චන්දහාමුදුරුව ගෙනෙල්ලා ආනන්ද හාමුදුරුවන්ට දෙනකොටම ආනන්ද හාමුදුරුව මේ තොරතුරු ලැබෙනකොට මුන්වහන්සේ බොහෝ සංවේගයකට පත් වෙනවා. බුදුහාරණට ගිහිල්ලා කියනවා නේ බුදුහාරණේ මට ධර්මය අමතක වෙලා ගියා. ධර්මය අමතක යන තමන්ගේ නුවණ අමතක වෙලා ගියා. අර මේ අවිද්‍යා දෝමනස්සයන් විනෙය්‍ය දුරු කරන්න තියෙන න්‍යාය දහම අමතක වෙලා ගියා. දිසාවන් පවා මට නොඇතෙහි ගියා මේ සරියුත් හාමුදුරු පිරුණම් පාල කියනකොට. ඒ අනුබුදුහාරව අහනවා ඇයි ආනන්ද සරියුත් ඔබේ සීලස්කන්ධයත් අරගෙනද පිරුණම් පෑවේ? ඔබේ සමාධිස්කන්ධයත් අරගෙනද සරියුත් පිරුණම් පෑවේ? ඔබේ ප්‍රඥාස්කන්ධයත් අරගෙනද පිරුණම් පෑවේ සරියුත්? අන්න අර අමතක වෙච්ච ධර්ම න්‍යාය නැවත මතු වුණා. උන්වහන්සේ වහාම නිවැරදි වුණා, ප්‍රකෘති වුණා. ඉතින් උන්වහන්සේලා තුල එහෙම හැකියාවක් තියෙනවා. එතකොට ඒ ප්‍රාණට නොපැමිණි කෙනෙකු තුල අපට අපේක්ෂා කරන්න බෑ වහා සංසිඳීමක්. අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ තැන දක්වාම පහු කරගෙන යනවා. එනිසා සෝතාපන්න භාවයටපත් වෙච්ච කෙනෙකුට යම් පමණකට දුකටපත් වීමේ ඉඩ තියෙනවා. හැබැයි එතනින් එහාට ඒ ධර්ම භාවිතා කරලා ඒ ඇති වෙච්ච දුකත් සංසිඳවාගෙන නැවත කවදාවත් කඳුලක් කලන්නේ නැති තැනකට ඉදිරියට යන්න පුළුවන් හැකියාවත් මාවතත් යායට තියෙන. අපි දන්නවා පටාචාරා ළඟ ළඟ යෙදුණු මරණ හතකින් පීඩා විඳපු කෙනෙක්. දුක කොච්චර දැනුණාද ඇඳිවත ඇඟේ නැහැ. දන්නේ නැහැ. නිර්වතින් එහෙම හිතුවේ. ජේතවනාරාමයට ගියත් එහෙමයි. කවුරුත් ඒ තැනදිත් හැදුවේ එළවා දමන්න මේ නිර්වතින් එන කාන්තාව ගල් මුල් ගහලා එළවා දමන්න. බුදුහාමුදුරු එහෙම ඉඩ දුන්නේ. ඇයට ඉන්නේ ඉඩ දුන්නා. ලං වෙනකොට උන්වහන්සේ මහා කාරුණික වදනින් නැගණියනි සිහිලවා ගන්න. නැගණියනි සිහිලවා ගන්න කියන මේ මහා කරුණා බුදු වදන ඇහෙනකොටම පටාචාරාවට සිහිය ලැබුණා. ඉන්නේ කොහොමද කියලා පේනුණා ලැජ්ජා හිතුණා. සත්පුරුෂයන් දෙපලක් විසිකල සළු දෙකෙන් එකක් ඇඳගෙන එකක් පොරවගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුනේ පුංචි දරුවෙක් වගේ. එදා බලන්න බුදුරජාණන් වහන්සේ අසෝදරාවට තියෙන දුක නැති කළා විතරක් නෙවෙයි. නැවත කවදාවත් දුකටපත් නොවන තැනකට එවපත් කළා. නැවත කවදාවත් දරුවෝ නිසා, ස්වාමියා නිසා, මව්පියෝ නිසා, සහෝදරයෝ නිසා හඬන්න නොවන තැනකට කඳුළු නොසලන තැනකට උන්වහන්සේ ගෙනිච්චා. එනිසා මේ ධර්මය කඳුලෙන් සුසුමින් ලේයින් කඳුලෙන් එහාට ගෙනියන මුදවන ධර්මතාවයක්. එනිසා පටන් ගත්ත තැනම අපට පුළුවන් යම් අපි සෝතාපන්න වෙලක් නැහැ. නමුත් අපි මෙනෙහි කරනවා දැන් මෙන්න මෙහෙම නේද මේ දරුවා කියන තැනත් අම්ම කියන. අපි මේක ටිකක් බලවත් පුරුදු කරලා තිබුණොත් අර අනිත් සහෝදරයෝ අනිත් අය හඬා වැළපෙන තැන එයි මම හඬන්නේ. මට තියෙනව නේද දහමක්. මට මෙන්න මේ දහම සිහි කරගන්න පුළුවන් වුණොත් මට පුළුවන් මොහොතකින් අර හඬා වැළපෙන අය අතරේ හඬා වැළපෙන්නේ නැතුව ස්වභාවික ප්‍රകൃතියෙන් ඒ කටයුත්තේ යෙදෙන්න. ඒ අත්දැකීම Tamanට අත්දකින්න පුළුවන්. එහෙම අත්දකින්න ඕන. මොකද මේ ධර්මයේ ශෝක පරිද්ධවානං සමතික්‍රමාය. ශෝක පරිදේව ඉක්මවන්නක් වෙන්න ඕන. එහෙම ඉක්මවන්නේ නැත්තම් මේක ධර්මයක් වෙන්න බෑ. මේක මගක් වෙන්න බෑ. ඒ නිසා අපි පටන් ගත්ත තැනම අපට ඒ බඳු අත්දැකීමක් ලැබෙනවද ලබන්න පුළුවන්ද කියන විමසිල්ලත් කරන්න ඕන. පටන් ගත්ත තැනම සෝතාපන්න වෙනකොට ඊට වඩා ගැඹුරුයි. එතනින් එහාට යනකොට ලෝකේ පෙරළුණත් උන්වහන්සේලාට පුළුවන් කම්පා නොවි ප්‍රකම්පිත නොවි වැඩ ඉන්න. ඉතින් ඒ විදිහෙන් මේ ධර්මතාවය පිළිබඳව තේරුම් ගන්න වෙනවා.
කිව්වම දැන් අර දැන් අපි මේ දැක්කනේ මොකක් හරි දැක්කම එතන තියෙන සතර මහා ධාතුන්ගේ ස්වභාවය පවතින්නේ අපිට පේන්නේ විද්‍යමාන රූපය කියන හැඟීම ඒ අවබෝධයද තියෙන්නේ නැහැ ඒකෙ ඉන්නේ රහතුනා.
සෝතාපන්න භාවය තුල හා රහත් ඵලයේ තුල කියන මේ ධර්මතාවයන් අතරේ ලොකු වෙනසක් දෙනවා. සෝතාපන්න භාවයේ තුල අපේ දැක්ම බොහෝම මේ ධර්මතාවයන් පිළිබඳව දකින දැක්ම එච්චර පැහැදිලි පිරිසිදු දැක්මක් නෙවෙයි. උදාහරණයක් හැටියට කියනවා නම් මෙන්න මෙහෙම හඳ කියලා ධර්මතාවයක් තියෙනවා කියලා අහලා තියෙනවා. වැසි සහිත මහා අඳුරු වලාකුළු ඇති සහිත රාත්‍රියක අහසේ යම් සුදුවන් ආලෝකයක් දකිනවා. හැබැයි අඳුරු වලාකුළු අතරින් එයා හඳ දැක්කේ නෑ. නමුත් එහෙම එකක් තියෙන්න පුළුවන් කියන දැඩි විශ්වාසයකට එනවා. මොකද මේ අඳුරු අතරේ ආලෝකයක් පෙනෙන නිසා. රහත් වෙනවා කියනකොට ඒ වලාකුළු සම්පූර්ණයෙන් ඉවත් වෙලා හඳ දැක්කා වගේ සියල්ල දැක්කා, සියල්ල සම්පූර්ණයි කියන තැන. එතකොට සෝතාපන්න භාවයේදී සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මම මගේ මගේ ආත්ම වශයෙන් කියන තැනින් මම කියන අදහසවත් මගේ කියන අදහසවත් නෙමෙයි ඉවත් වෙන්නේ. සක්කාය දෘෂ්ටි කියන කෙනෙකුට මගේ ආත්මය කියන ආත්ම දෘෂ්ටිය විතරයි ඉවර වෙන්නේ. මම මගේ කියන ටික තාම ඉතුරුයි. ওই ටික රහත් බව දක්වා යනවා. ඇයි මානය රහත් මාර්ගයෙන් විසඳෙන්නේ? රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා මේ සංයෝජන පහම බිඳෙන්නේ රහත් මාර්ගයෙන්. සෝතාපන්න භාවයට පත් වුණාම හා සක්කාය දෘෂ්ටි දුරු වුණානේ දැන් මොකටද දානන්නේ ස්පුද්දල භාවයක් නැත්තම් කියලා අපිට හිතන්න බෑ. තාම මම මගේ කියන මම කියන මානෙන් ගත්ත අදහස මගේ කියලා තෘෂ්ණාවෙන් ගත්ත ටික අඩු වෙලා නැහැ. මගේ ආත්මයේ වශයෙන් නিত্য ස්ථිර ද්‍රව නොනැසී පවතිනා වූ ආත්ම භාවයක් හැටියට යමක් දැක්කනම් ඒ දෘෂ්ටිය විතරයි බිඳිලා තියෙන්නේ. ඒ නිසා මම මගේ කියන අදහස තාම ඉතුරුයි. මගේ ආත්මය කියන ටික නැහැ. මම මගේ කියන අදහස ඉතුරු නිසා ඒ මහා ඒ ස්වභාවය තුළ මේ ලබන අත්දැකීම් තුළ හඳන්න වැළපෙන්න වෙනත් වෙනත් ස්වභාවයන් ඇලීම් බැඳීම් පවා ඇති වෙන්න පුළුවන්. අපිට මතකයිනේ අර සිටු කුමරියා සෝතාපන්න වෙලා අර වැද්දෙක් එක්ක කැලේ මාලිගාවට මස් අපේන වැද්දත් එක්ක ගියා. වැද්දෙක් එක්ක විවාහයට ගියා. දැන් බලන්න මොනතරම් ධාමක දැක්මක්ද සෝතාපන්න වෙච්ච කෙනේ. හැබැයි මම මගේ මේ කාමරාගයේ ව්‍යාපාදයේ ඒ තුල දුරු වෙලා නැහැ. ඒ නිසා වැද්දෙක් එක්ක යන්න තරම් රාගය කැමැත්ත බලවත් වුණා. දැන් කෙනෙකුට හිතෙන බලම පුද්ගල භාවයෙන් ගත්තේ නැත්නම් හරි නිවරයිනේ කියලා. වැද්දව දැකලා පුද්ගලයෙක් හැටියට ගත්ත නිසානේ මෙහෙම වුණේ කියලා. එතකොට මෙතනදී දහම අවබෝධය තියෙනව ඇත්තටම මේ ඇති වෙච්ච අදහස දුරු කරගන්න තරම් ශක්තිමත් මේ අවබෝධයට ආපු නුවණ සම්මා දිට්ඨිය. හැබැයි සෝතාපන්න කෙනාට රහත් බව දක්වන්න ආත්ම භාව හතක් එහාට තියන්නේ බුදුහාමුදුරුවෝ. නැතේ අට්ඨමං භවං අටවෙනි භවයකට ආපහු මේ කාම ලෝකයට එන්නේ නැහැ කියලා කියන්නේ ආත්ම භාව හතක් දක්වා තාම ප්‍රමාද වෙන්න පමා වෙන්න මන්දෝත්සාහී වෙන්න හේතු තියෙන නිසා. ඒ නිසා සෝතාපන්න භාවයේට සම්මාදිට්ඨියට දර්ශනයට පැමිණිලා ඒක භාවිතා නොකර දැන් පිහිය තියෙනවා ඒකෙන් කපන්නේ නැහැ. පිහිය වැරද්දක් නෙමෙයි. ඒක භාවිතාවට ගන්න නැති එකේ වැරද්ද. ඒ නිසා මේ සම්්‍යක් දර්ශනේ භාවිතා නොකරන නිසා යමෙකු සෝතාපන්න භාවයට පත් වෙලා සාමාන්‍ය මිනිස්සුක ස්වභාවයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි අර සිටු දේනී වැද්දෙක් එක්ක පවා යන්න ගියේ. ඒක සාමාන්‍ය ස්වභාවයකට පත් වෙලා එතකොට ඇය. එතකොට ඒ නිසා සෝතාපන්න භාවයට පත් වුණා කියනකොට අපි තේරුම් ගන්න ඕන මේ සියලු හැඟීම් අදහස් ඉවත් වුණා නේද කියන එක දකින්න එපා. සෝතාපන්න භාවයේ තුල නැතිකරේ ආත්ම දෘෂ්ටිය පමණයි. තණ්හා වශයෙන් මාන වශයෙන් ගන්න මම මගේ කියන ධර්මතා දෙකම තෘෂ්ණා මාන කියන දෙකම ඉතිරි දෘෂ්ටිය පමණයි බිඳුනේ කියලා දැකගත්තොත් තේරුම් ගත්තොත් මේ වගේ තැන්වලදී අපිට ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් වෙනවා සිදුවෙන සිදුවීම් තුල. මොකද නැත්තම් අපි ඒ බඳු සිදුවීම් දැක්කම අපි කලකිරෙන මොන සෝතාපන්න භාවයද? සෝතාපන්න වුණා නම් ඔහොම යයි නේද? අපි දෝෂාරෝපණය කරන්න පටන් ගන්නවා අර සිටු දිනිය සෝතාපන්න වෙලා හිටියනම් ඔහොම යයිද කියලා. වැද්දෙක් කියන තරම් ලාමක වුණාද කියලා. නමුත් ඒවා ඒ ජීවිතයේ උරුමයන් විතරක් නෙමෙයි, ඒවා සාංශාරික උරුමයන් එක්කෙන ඒවා. ඒගෙ මෙලව ජීවිතයේ තියෙන රාගික බවම නෙමෙයි මේ වැද්දෙක් දැකලා යන්න. එතන තිබුණ සාංශාරික බැඳීමක්, සාංශාරික උරුමයකුත් දෙන්න එකට ආපු. ඉතින් ඒ මත යම් යම් සිදුවීම් ලෝකෙ සිදු වෙනවා. අදත් අපේ දෙමව්පියෝ අකමැතිම දේ සිද්ධ වෙනවා දරුවන් අතරේ. ඉතින් සමහර වෙලාවට අපට සිදු වෙලා තියෙන ඒ බඳු තෙන් විසඳන්න. එතකොට අපි කියන්නේ මෙතෙක් ඒ දරුවා දෙමව්පියන්ට අකීකරු නොවුනා නම් බොහොම කීකරුව හිතවත් සුහදව කටයුතු කරලා මෙතනදි විතරක් වෙනස් වෙන්න මොකද්ද හේතුව? මේ ජීවිතය තුළ තියෙන සිදුවීමක් නෙවෙයි සංසාරයත් එක්ක බැඳෙන ඒවා. ඒ නිසා ඒ බඳු තෙන් සාමාන්‍ය ස්වභාවයේ ඉක්මවා කටයුතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මන් නොවි සෝතාපන්න කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න එපා රහතන් වහන්සේ නමකගේ තත්වය. රහතන් වහන්සේ සෝතාපන්න කෙනායි කියන්නේ ලොකු. එතකොට සෝතාපන්න කෙනා කාම රාග ව්‍යාපාද කියන මේ දෙකම දුරු කළල නැති, මේ දෙක තාම එහෙම්මම තියෙන පුද්ගලයෙක්. ඒ නිසා ඒ රාග ද්වේෂ තුල සාමාන්‍ය හීන පුතුජන ස්වභාවයේට නොයටුණත් යම් යම් සීමාවන් තුල ඒ ධර්මතාවයන් තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන ඉඩ අපි මතක තියාගෙන ඉන්න ඕන.
ස්වාමිනාස් දැන් අපි අවට තියෙන දේවල් බලපුවම මේසපුතු එහෙම තියා බලපුවම අපි ඒවත් මේසපුතු කියලා ඉඳ ගන්නවට අමතරව ඒක මම සහ මම නොවන කියලා අපි බෙදා ගන්නවනේ. ඒතර අපේ මේ මම කියන හැඟීම එනවනේ. දැන් රහතන් වහන්සේ කෙනෙකුට කොහොමද ඒකට තමන්ගේ ශරීරය සහ අවට තියෙන දේ?
දැන් අපිට උනත් මේ දේ මාහිර දේ මේන් තොර දේ මම කියලා වින් කරගන්න අමාරුයි. අපිට යමක් දෙයක් කෙනෙක් හැටියට හමු වෙන තැන මේ දෙපැත්තම එකතු වෙලායි පේන්නේ. ඒ කියන්නේ දැන් මට මේකට මේසි කියලා නම් කරන්න බෑ නිකම්ම. මොකද දැන් මේක මේසි කියලා හඳුනාගන්න මේ ඉදිරියේ තියෙන අරමුණ බාහිර අරමුණක් විතරයි. ඒ බාහිර අරමුණ ඇහැට ගැටෙන්න එපේ. එතකොට ඇහැ උඩ. ඇහැට මේ අරමුණ ගැටෙන්න ඕන. ගැටිලා චක්කෝ විඥානේ උපදින්න ඕන. චක්කෝ සම්පස්යෙන් විඳලා හඳුනලා කල්පනා කරලා මොන අපි කියමු මේසි කියලා දැනගත්ත කියලා. මේසි කියලා දැනගන්නකොට පුටුව කියලා දැනගන්නකොට මේ කියන ස්කන්ධ ටික අඩු වැඩි නැතුව යෙදිලා බාහිරය හා අධ්‍යාත්මය කියන දෙකම යෙදිලා යෙදිලායි මේ දැනගැනීමකට එන්නේ. එතකොට දැන් අපි මේ ටික මම මේ ටික අනුන් බාහිර කියලා අපි බෙදනවා කියන තැන මේ ඇත්ත වහගෙනයි මේ බෙදන්නේ. දැන් මේ භාවනාව කියන තැන වුණත් භාවනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රික්ෂණේ වඩන කෙනෙකුට වුණත් වරදින්න පුළුවන් තැනක් තියෙනවා. අර ලෞකික වෙන. මොකද එන හැම අරමුණක්ම පේන ඇහෙන දැනෙන දැනගන්න හැම අරමුණක්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. හැම දෙයක්ම අනිත්‍යයි 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 කියලා බලනවා. දුකයි අනාත්මයි කියලා බලනවා. හැබැයි දැන් එන හැම අරමුණක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බැලුවට අනිත්‍ය බවට දුක් බවට අනාත්ම බවට බලන්න නිට්ටයව ඉන්නවනේ. එතකොට අන්න එතන තියෙනවා දෘෂ්ටිය. අත්තනාව අනත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති. ආත්මව සිට අනාත්මය දකින්නේ මේ යන දෘෂ්ටියක් උපදිනවා. දැන් මට පුළුවන් මේවක් ඇදලා බින්දලා දිරලා යන දේවල් මේවා මොනවද කියලා බලලා බලලා දැන් ඔය සමහරුන්ගේ දර්ශනයක තමයි මේවක් ඇදෙන බින්දෙන වෙනස් වෙනේවත් දිරණේවල් ලෙඩ වෙනේවක් කුණු වෙනේවක් මැරෙනේවනේ කියලා බොහොම හැල්ලුවෙන් කතා කරනවා. හැබැයි ඒක හොඳයි. ඒ තුල යා ලකුවට දෙඩියට බැඳිලා නැහැ. නමුත් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්, සක්කාය දෘෂ්ටියක්. ඒ කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙනවා කියලා දකිනවා. තමන් වෙනස් වෙන බව දකින්නේ. ආත්මව සිට අනාත්මය දකිනී කියන අදහස එනවා. එතකොට රහතන් වහන්සේට මේ වෙනස නැහැ. උන්වහන්සේට හමු වෙන හැමවීමක්ම දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන තැන උන්වහන්සේ දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දැකීම දැකීමකින් අවසන් වෙනවා. දැකපු දේ ගැන හිතන්න දෙයක් උන්වහන්සේට නැහැ. ඒකට අලුතෙන් එකතු කරන්න දේවල් නැහැ. දැන් අපි දැකීමක් වුණාම ඇසීමක් වුණාම ඇතුළේ ටිකක් එකතු කරලා තමයි මේක හදන්නේ නාම රූපච්චය. දැන් හිතන්න කොහොමද? අපට එළියෙන් දැන් හඬක් එනවා. යම් හඬක් කනට කරන්න පුළුවන් මොකද්ද? අහන්නනේ. ඔන්න කනට ශබ්දයක් ගැටිලා ඇසීමක් වෙනවා. කනට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්ද? බෑ. කනට කරන්න පුළුවන් අහන්න පුළුවන්. ඔන්න ඇසීමක් වෙනවා. හැබැයි දැන් ඇසීම ඇසීමෙන් නතර වෙනවද? ඒ හඬ කාගේද? ඔන්න හිත හදලා දෙනව ඊටු ටික. කොළ පාට තටු තියෙන, රතු පාට හොට තියෙන එක්කෙනෙක්ව මවලා දෙනවා. දැන් කාගේද මේ හඬ? ගිර වගේ හඬ. දැන් මේ ඊටු අඩුව සම්පූර්ණ කළේ කවුද? අන්න Taman තුලින්ම කරගත්තා. දැන් රහතන් වහන්සේට ඔය එකතුව නෑ. ඇසීමක් දෙන ඇසීම මේ හේතු ටික අනිත්‍යයි. ඒ තරම් අනිත්‍යයි. ඉක්මමින් මිදෙනවා. වැඩි වෙලාවක් තියෙන්නේ නෑ. උන්වහන්සේට හැමතිස්සෙම මේ හටගද්දී හටගත් වෙනම නිරෝධය දකිනවා. දැකීම දැකීමෙන් අවසන්, ඇසීම ඇසීමෙන් අවසන්. අරහෙන් මෙහි ඇසීම ඇසීමෙන් අවසන් වෙනකොටම ඒක අවසන් වෙන්න අවසානයේ බලන්න නොදී වින පැත්තකට අවධානය අපේ හිතම යොමු කරනවන සිත කියන්නේ මාරය, වදකයා, පරම සතුරා. මේ නිවන අපිව අහිමි කරනවා. මේ වෙන පැත්තක් මවලා පෙන්නනවා. මෙන්න මෙයාගේ තමයි අඬ ආවේ කියලා මනසට වෙන අරමුණක් දෙනවා. අන්න දැන් අපි අතන ශබ්දය හට ගැනීම දැක්කා. ඇසීම වුණා. හැබැයි ඇසීමට මොකද වුනේ? එතන හේතු බල ධර්මතාවයේ Nirodhe පේන දුන්නේ මේ වෙන පැත්තකට හැරෙව්වා. මාරය වුණ වදකියා, මායාකාරයා. හැම තිස්සෙම මිහින් අඩුවක් සම්පූර්ණ කරලා දෙනවා. මේවට තමයි ආශ්‍රව කියලා කියන්නේ. භව කියලා කියන්න පුළුවන් අපිට. දැන් මෙන්න මේ තැන් වලින් මතුවලා තමයි අපිට මේවා පුටු, මේවා මේස, මේ නම් කිරීම පවා එන්නේ. දැන් අපි දහමට එනකොට අපට පුටු මේස හම්බ වෙන්නේ නැහැ. එක්කෝ අපට හම්බ වෙන්නේ ස්කන්ධ, එක්කෝ ධාතු, එක්කෝ ආයතන කියන තැනක. ඒක ටිකක් විස්තර කරලා අහගන්න ඕන තැනක්. ඒක දැන් අපි හොයන්න ඕන. දැන් මේකට මේසෙ කියනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේක මේසෙ. මේ මේසෙ දිරනවා, මේ මේසෙ දිරාපත් වෙනවා, පොළොවට පස් වෙනවා, මේක අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා කියලා. මේක දිහා බලාගෙන භාවනා කරලා විරාගී හැඟීමක් ඇති කරගන්න පුළුවන්. දෙව්ලොව බඹලව වුණත් යන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න බෑ. ඇයි යා මොහොකද අනිත්‍ය දකින්නේ? මේසේ. මේසේ අනිත්‍ය දකින්නේ. මොකද්ද මේසේ කියන්නේ? මේ කකුලද මේසේ, අර කකුලද මේසේ, අර කකුලද මේසේ, මේ කකුලද මේසේ. දැන් මම මේ කකුල් හතරට වෙන වෙනම ඇඟිලි දික් කරලා ඇහුවොත් මේකද මේසේ? මේකද මේසේ, මේකද මේසේ, මේකද මේසේ? මොකද ලැබෙන උත්තරේ? මේ කකුලත් මේසේ නෙමෙයි, අර කකුලත් මේසේ නෙමෙයි, අර කකුලත් මේසේ නෙමෙයි, අර කකුලත්. එහෙනම් මේ උඩ තියෙන මේ ලෑල්ල, මේ තට්ටුවද? අත දෙක කරලා හෙවොත් මේසේ. ඒකද මේසේ? නෑ, ඒකත් මේසේ නෙමෙයි. එහෙනම් කොහොම මේසේ? ඉතින් ඕනනම් කියයි මේ ඔක්කොම ටිකයි මේසේ කියලා. ඕකනේ දෙන්න පුළුවන් උත්තරේ. දැන් ඔක්කොම ටික මේසේ නම් අපි මේ කෑලි ටික ගලවලා මිටියක් බැඳලා පැත්තකින් තියනවා. ඕක දැන් එන කෑල්ලක්වත් අඩු නෑ. දැන් ඒකට කියනවද මේසේ කියලා? ඔක්කොම අවයව ටික ඔක්කොම ටික මේසේ නම් ඔය අවයව ටික කොහොම තුනත් මේසි වෙන්න එපා. නමුත් මේක මිටියක් බඳලා තුනට මේසි කියන අදහස එන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන මේසි කියන්නේ මේ අවයව ටික නෙවෙයි. මේසි කියන්නේ අපි ළඟ උපදින අදහසක්. ඒ අදහස උපදින නම් මෙන්න මේ අවයව ටික මේ ආකෘතියට පිහිටලා තියෙන්න ඕන. මේ ආකෘතියට පිහිටපු මේ අවයව සහිත මේ රූපය එහෙට ගැටෙන්න ඕන. එහෙට ගැටිලා චක්කු විඥාන හිතක් ඉපදිලා වේදනා සංඥා පහළ වෙලා අන්න අපි කල්පනා කරලා දැනගන්න ඕන මේ අහවල් දෙය නේද මේ කියලා. හොන ඔක තේරුම් ගන්න තැනක් මං කියන්නම්. අපි හිතනවා මේ ඉදිරියේ තියෙන දේම තමයි අපි දැනගන්නේ කියලා. ඉදිරියේම තියෙන දේ දැනගන්නවා කියලා. ඇහැට ගැටුණු රූපේමයි දැනගන්නේ කියලා. හිතන්නකෝ මෙහෙම අපි හිතනවා දැන් ඔන්න මේ අපි හැමෝටම අපි කීප දෙනෙකුටම එකම අරමුණක් මේ මැද්දේ ඇහැට ගැටෙනවා. අපි කියමු කාන්තා රූපයක් අපේ ඇහැට ගැටෙනවා අපි කීප දෙනෙකුට. දැන් අපි පෙනෙන රූපේ නම් දැනගන්නේ අපි හැමෝටම එන්න ඕන එක උත්තරයක්නේ. දැන් මන් දැනගන්නවා මේ අම්මා කියලා. තව එක්කෙනෙක් දැනගන්නවා මගේ බිරිඳ කියලා. තව එක්කෙනෙක් දැනගන්නවා මගේ පුංචි අම්මා කියලා. තව එක්කෙනෙක් දැනගන්නවා මගේ අත්තම්මා කියලා. දැන් එකම රූපයේ හැමෝගෙම ඇහැට ගැටුනේ දැනගැනීමට එනකොට උත්තර ගොඩ. එතකොට අපි දැනගත්තේ ඉදිරියේ තියෙච්ච රූපේ නම් එක එක්කෙනාට වෙන වෙන උත්තර එන්න පුළුවන්ද? එහෙනම් අපට උත්තර ඇවිල්ලා එන්නේ හිතපු හිතපු විදියට. යං විතක්කේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති. සංඥාවට කල්පනා කළා. කල්පනා කළ කල්පනා කළ විදියට දැනගත්තා. මේ අම්මා කියලා හිතපු නිසා මං අම්මා කියලා දැනගත්තා. මිරිඳ කියලා හිතපු කෙනා මිරිඳ කියලා දැනගත්තා. පුංචි අම්මා කියලා හිතපු කෙනා පුංචි අම්මා කියලා. හිතපු හිතපු විදිහට දැනගත්තා. තියෙන දේ දැනගත්ත නෙමෙයි. අපි හිතපු දෙයමයි දැනගත්තේ. ඒ නිසා අපි මේසි කියලා දැනගන්නවා කියන තැනත් ඒ බඳු ධර්ම න්‍යායක් තියෙන රහතන් වහන්සේ කියන තැන ඒ ධර්ම න්‍යාය දන්නවා. උන්වහන්සේලාට හම්බ වෙන්නේ හැම තිස්සෙම ඇහැට ගැටෙන මේසයක් නෙවෙයි. ඇහැට ගැටෙන පුටුවක් නෙවෙයි. ධාතුව ධාතුව සමග ගැටෙන ධාතු ස්පර්ශයක් උන්වහන්සේලාට හමු වෙන්නේ. එයා තේරෙනවද මන් දන්නේ? ධාතු අපි පුටුව මේසෙ කියලා නම් කරගන්නේ ඇතුළතින් පස්සේ. ඇහැට ගැටෙන අවස්ථාව ධාතුව ධාතුව සමග ගැටෙන්නේ. ඉතින් උන්වහන්සේලාට තියෙන ධාතු ස්පර්ශයක් මේස පුටු ඇඳ මේස මේ පුද්ගලයෝ දේවල් හම්බ වෙන්නේ නැහැ. ඉබඳු ස්වභාවයක් තියෙන්නේ. අපිට තමයි ඇහැට පේන මේස පුටු ඇඳ ගේ දොර හැලිවලන් හම්බ වෙන්නේ. ඉතින් අපිත් මෙන්න මේ දැක්මින් මිදුනහම අපිටත් අන්න ස්කන්ධ එක්ක ස්කන්ධ වශයෙන් පේනෝ මේ හැත් රූපය චක්කු විඥානයත් නිසා මෙහෙම දැකීමක් වුණා කියලා ස්කන්ධ ටික දකිනවා. එහෙම නැත්නම් එහෙත් රූපයත් ගැන මේ ආයතනය නිසා මේව දැකීමක් ඇති වුණා කියලා ආයතන වශයෙන් දකිනවා. එහෙම නැත්නම් මේ ධාතුව ධාතුව සමග ගැටිලා මෙහෙම විඥාන ධාතුවක් ඇති වුණා. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. ධාතුවක් ඇදියට වහා ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් ඇදියට දකිනවා මිස අර සාපේක්ෂක වෙන්න මේසයක් කියන තැනකට ආවොත් මේසෙ හොඳද නරකද? මේසෙ ලස්සනද අවලස්සනද? මේසෙ නිත්‍යද අනිත්‍යද? ප්‍රශ්න දෙපැත්තක් ගොඩ නැගෙනවා. මේසෙ කියන තැනට ආවොත් ගොඩ එන්න බෑ එතනින් එහාට. කුසල අකුසල කියන දෙපැත්තට යනවා. අවිද්‍යාව දෝමනස්ස පැත්තට යනවා. හැබැයි මේසෙ කියන දැනගැනීමක් ඇති වුනේ ඒ දැනගැනීම ඇති උනේ වෙන්න මේ හේතු ධර්මතාවය දිලා කියලා. ඊට එහායින් තියෙන ධර්මතාව ටික දකින කෙනෙකුට උන්වහන්සේලාට ශුන්්‍යත විහරණයක් කියලා කියනවා. ශුන්්‍යතාවයක්. මේ ඇඳපුතු මේස පුද්ගලයෝ හැටියට හමු වෙන්නේ ශුන්්‍යතාවයක් උන්වහන්සේලාට තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාට කැඩෙනකොට, බිඳෙනකොට, ලෙඩ වෙනකොට, දිරෙනකොට, මැරෙනකොට හඬන්න වැළපෙන දේවල් උන්වහන්සේලාගේ අරමුණු නෑ. ඒ නිසා උන්වහන්සේ දුකෙන් මිදලා වැඩ ඉන්නවා. සම්මතයේ තුල සම්මතයෙන් කටයුතු කරනව ගැන දිනු කරනවා පරමාර්ථය දෙන දෙක.
එන්නේ මේ හාගනේ ධාතු ධාතු ගැටීමේදී විඥානය කරගන්න හැ කියන එක කියන්නේ.
හට ගන්න හට ගන්නවා. චක්කු ධාතු රූප ධාතු වෙනස ගැටීම නිසා චක්කු විඥාන ධාතු උපදිනවා. ධාතු කියනකොට ධාතු 18ක් වෙනවානේ. චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු ඝාන ධාතු ගන්ධ ධාතු ඝාන විඤ්ඤාණ ධාතු ජීවා ධාතු රස ධාතු ජීවා විඤ්ඤාණ ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඤ්ඤාණ ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු ධාතුව ධාතුව සමග ගැටිලා විපාකමේ විඤ්ඤාණයක් උපදිනවා. ඒක විපාකයක්. දැන් ලෝකේ පවතින ධර්මතාවය තමයි පෙරකල කර්මයෙන් හටගත් නිසා විපාකමය අවස්ථාවක් තියෙන්නේ. චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ විඥාන පහම හැම තිස්සෙම උපදින්නේ විපාකව. විපාකසිතේ කර්ම ක්ලේශ නැහැ, කුසල අකුසල නැහැ. හැබැයි අපි කරන වැරද්ද තමයි විපාකය විපාකයෙන් ගෙවෙන්න දෙන්නේ නැහැ. විපාකයේ ඉදිරියේ අලුත් හේතු හදා ගන්නවා. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ කනට ශබ්දයක් ගැටිලා ඇසීමක් වෙන්න පුළුවන්. ඒ ඇසීම කියන සීමාව විපාක. ඒකේ කර්ම ක්ලේශ නැහැ. හැබැයි ඒ ඇහුනේ මෙන්න මෙයාගේ අඬ කියලා එකක් අරහෙන් පෙන්වනකොට අන්න අලුතෙන් හේතුවක් හදාගෙන. ඒක දැන් විපාක නෙමෙයි. ඒක වර්තමාන හේතුවක්. දැන් හේතුවට විපාක වෙන්නේ මොකද්ද ඊළඟට? මේ ගිරව මටත් හදන්න නැත්තම් අපේ ගෙදර ඉස්සරහත් හිටිය පෙට්ටේ ඔන්න මතක් වෙනවා කතා කරපුව කන්න දීපුවා. ඉතින් කුසල අකුසල ඒවා අවිද්‍යාව මනස. ඒකව මේ බල්ලෙක් අල්ලගෙන කෑවා. ඔන්න බල්ලත් එක්ක ද්වේෂයේ තරහව ඊළඟට දැන් එනවා. ඉතින් දැන් අර වර්තමාන හේතු දැන් ඔන්න අපව කර්මාව දිනුනා. ඒ කියන්නේ දැන් කර්ම සුදු කර්ම කළු කර්ම සුදු කළු මිශ්‍ර කර්ම හැදුවා නම් ඒවට විපාකය ආය අනාගතෙන් විඳින්න ඕන. දැන් අපිට රහතන් වහන්සේ කියලා කියන්නේ මේ අතීත හේතු නිසා වර්තමාන විපාකයක් හටගන්නවා. විපාකේ විපාකයෙන් ගෙවෙන්න දෙනවා. අලුත් හේතු හදාගන්නේ නැහැ. හේතු ඵල සංදියක් තියෙනවා. ඵල හේතු සංදියක් තියෙනවා. හේතු ඵල සංදියක් තියෙනවා. අතීත හේතු නිසා හටගන්න වර්තමාන ඵලය ඒක වළක්වන්න බෑ. හේතුඵල සංදී. වර්තමානයේ අපි කරගන්න දේ තමයි ඵලය හේතුවක් බවට පත් කරගන්න. ඵල හේතු සංදී. විපාකේ අපි අලුත් කර්මයක් බවට පෙරලා ගන්නවා. ඒ නිසා ඒ හේතුවට විපාක වශයෙන් අනාගත භවයක් ඉදිරියට යාමක් තියෙනවා. හේතුඵල සංදී. අතීත හේතු නිසා වර්තමාන විපාක හට ගන්න අවස්ථාව අපට නවත්තන්නත් බෑ. වර්තමාන හේතු හදාගත්තොත් විපාකයට යන ගමන වළක්වන්නත් බෑ. හැබැයි වළක්වන්න පුළුවන් වර්තමාන විපාකය විපාකයෙන් අවසන් වෙන්න දුන්නොත් විදර්ශනාව කියලා කියන්නේ එතන. අපි සාපේක්ෂක නොවි දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන තැනින් නතර කරනවා කියලා කියන්නේ විපාක ටිකේ සීමාව තුළ නතර කරනවා. මෙහාට එන්න නොදී. එතකොට විපාකේ විපාකයෙන් අවසන් වෙනවා. අතීත හේතු නිසා වර්තමාන විපාක විපාකයෙන් අවසන් කරනවා. ඒ නිසා අලුත් කර්ම හදාගන්නේ නැහැ. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තායතිකේ භවස්මි තේ කීන බීජා විරුල්ලිච්ඡන්ද නිබ්බන්ති දීරා යතයන් පති රතන සූත්‍රයේ කියවෙන්නේ. පරණ කර්මත් ගෙවනවා. කීනම් පුරාණං නවං නත්ති අලුත් කර්ම හදාගන්නේ නැහැ. ඒ බඳු තැනක මේ පිළිටන්නේ. එනිසා එහෙම තැනක පිහිට ගන්න පුළුවන් වුණා නම් හරි. එතකොට අපි මේ ඒ ධර්මතාවය තුළ සිදුවෙන න්‍යාය මේකයි. විපාකේ විපාකයෙන් ගෙවෙන්න දෙනවා. එතකොට චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන ටික ඒක නිතරම කර්ම ක්ලේශ වලට අයිති නැති විපාකමය අවස්ථාවක්. ඒ ධර්මතාවය ඇතිවීමත් නැතිවීමත් දකිනකොට එතන පුද්ගල භාවයක් නෑ. සත්ත්ව පුද්ගල වශයෙන්, ආත්ම වශයෙන්, මම මගේ වශයෙන් ගති උත්තක් හම්බ වෙන්නේ ඉපද නිරුද්ධ වෙන. අනිච්ච සංඛාර උපාද වේ ධම්මින උපජ්ජිතා නිරුද්ධන්ති තේ සං උපසමස. මෙන්න මේන් මිදීමම නිවන කියන දැක්ම ඇති කරනවා. මේ ස්කන්ධ ධාතු ආයතන කියන තැනින්. එතකොට ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුපාද කියන ධර්මතාවයන් ගොඩනගන්නේ එතනමයි.
අම්බින් මේ දැන් කනට වැටෙන ශබ්දයක් රසයක් තියෙන්න පුළුවන්. ඒ රසයේ අනාත්මයි කියලා ගන්න සුවාන් කියන කිතු.
නේ. ශබ්දය තුල ඇත්තටම ඇසීම තුල විඳීමක්, හැඳිනීමක්, කල්පනා කිරීමක්, වේදනා සංඥා සංකාර පහළ වෙන්න පුළුවන්. එතකොට විපාක සිතේ පහළ වෙන වේදනා සංඥාත් විපාක. විපාක එක ඊටාත්ම සුකුමයි. දැන් අපි ඇහෙන දේ තුල රසයක් විඳිනවා කියන තැන ඇති වෙන්නේ අර කර්ම ක්ලේශ අවස්ථාවට ඇවිල්ලා. දැන් අර ඇසීමක් ඇවිල්ලා අර හිත ඇතුලෙන් පෙන්නන කොළපාට, තටු, රතුපාට හොට තියෙන එක්කෙනා දැක්කට පස්සේ මේ ලස්සනට කතා කරනවා කියන සතා පිළිබඳව රසයක්.
මම කියන්නේ හඬ ගීතයක් ගන්නවා.
ඒ හඬ කියන තැනත් එක තමයි. ඇසීම කනට කරන්න පුළුවන් ඇසීම විතරයි. ඉතුරු ටිකෙන් අර වගේම මනසින් හදලා දෙන දේ තුල තමයි කර්ම ක්ලේශයට අයිති වෙන විඳීමක් තියෙන්නේ. විඳීමක් තියෙන්නේ. එතකොට ඒ තුල ඒක සෝතාපන්න කෙනාටවත් ඒ සීමාව තුල නතර වෙන්න පුළුවන් වෙන්නේ ඒ ධර්මයේ ඇසුරු කරන, මෙනෙහි කරන වාරයේ පමණයි. ඒ බඳු නැති තැන්වලදී උන්වහන්සේද සෝතාපන්න කෙනාද ප්‍රමාදී වෙනවා. අනිත් කෙනා ගැන කවර කතාවක්ද?
ආදරණීය මුගක් කාල වේලා මොගිහිලා මේ සමාවෙන්න ඕන ප්‍රශ්න තියෙන අයට ඔය පිළිබඳව නැවත නැවත ඉතලා ඉදිරි ප්‍රශ්න අහනද ආන්දරන් වහන්සේත් උදේසන් පටන් මේ දක්වාම ධර්ම දේශනා කළා. කායික වශයෙන් මෙහෙසට පත්වලා ඇති. අපි දැන් පූජාව සිත් පවත්වල කෙටියෙන් දවසේ වැඩ කටයුතු අවසන් කරනවා. පූජාව සකස් කරපු අය ඒක සෝදාන කරන පූජාව සඳහා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන උපවාසයේ වචනයක් ප්‍රශ්නයක් පාසා ධර්මයේ දැනෙන ධර්මයේ දැක කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද, උපවාසයේ ධර්මයේ කතරම් සැනසිරිදායක දෙයක්දයි අපිට වැටහුණා. ඉතින් උපවාසයට අනික වාරයක් පින් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා අපි සියලු දෙනා වෙනුවෙන් මේ මහා මාහැඟේ දේශනා ප්‍රාතිහාර්ය පැවට උපවාසයට අනේක වාරයක් නැවත නැවත පුණ්‍යානුමෝදනා කරනවා. බලාගෙන ගියාම හාමුදුරුන්ගේ ඇස් පේනවා මට. අපේ ඇස් පේන්නේ නැත්තේ. ඉතින් හරිම ලස්සනට උපවාසයේ මේ දේව විස්තර කරලා නැවත නැවත ආශිර්වාද කරනවා. එහෙමනම් අපි ඊළඟට පුත පූජාව පවත්වමු.